ආශ්‍රයි ගරුකටයුතු මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිළුම දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානಂತಿ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති ති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි, ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි, අපි දේශනාවලියේ ඊයේ වෙනකොට අපි උත්සාහයක් ගත්තා මේ රූප කර්මස්ථානය, එහෙම නැත්නම් මේ රූපය දිවං කරලා අරූපෙට අරූප කර්මස්ථානෙට නැත්නම් සමත ක්‍රමයට කියනකොට රූප ධානයක ඉඳලා අරූප ධානයකට කොහොමද වෙනස ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා පොතේ සඳහන් වෙන්නේ කාම ලෝකයෙන් වෙන්වීම සඳහා අපි දැන හෝ නොදැන කාම සංඥාව ප්‍රයෝජනෙට ගන්න වෙනවා. ඒ කාම සංඥාවට තමයි නීවරණ කියලා කියන්නේ. ඒතර මේ ලෝකයක් කාම වස්තුන්, කාම පරිලාහ, කාම අසහන, නීවරණ කියන කාම පොඩි අසහනයකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තමයි වෙන්නේ අපි ගීගී අතහැරලා ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉඳගෙන භාවනා කරන්න යනකොට පුදුමාකාර විදියට අපිට මේ නීවරණ පහළ වීම සිද්ධ වෙනවා. නමුත් මේ නීවරණ වල ඉන්නවයි කියලා කියන්නේ වීතික්‍රමණය වෙලා නැති පරිඋත්හාන කෙලෙස් වගේක්. ඒකෙන් සහතිකයක් තියෙනවා, දැන් වීතික්‍රමණය වෙන්නේ නැහැ. මේ නීවරණ තිබුණාට සතුම් මැරීමක් සිද්ධ වෙන්නේ නැහැ, කාමීත්‍යචාරයක් සිද්ධ වෙන්නේ නැහැ, හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ, බොරු කේලා හිස්සජන පරිසවචෙන් නැහැ. ඒ නිසා ඒ ටික නැති වෙන්න නම් ඒකේ හේව නැල්ල, ඒකට කියනවා කාම සංඥා කියලා. අඳුනගන්නු. අඳුනගෙන ඒකත් එක රණ්ඩු කරනවා වෙනුවට තේරුම් අරගන්න ඕනේ කාමේ නැති වෙනකොට කාමයාගේ මල්ලි නැත්තම් කාම සංඥාව එනවා. ඒක මේ ගමනේ අනිවාර්යයෙන්ම ඒක සම්දිස්ථානයක්. ඉතින් මේකට සරුවච්චන් වහන්සේ අපට කර්මස්ථානයක් දෙනවා, රූප කර්මස්ථානය. පුළුවන් තරම් හිත ආනාපානෙ යොදවලා ඉන්න. පුළුවන් තරම් හිත වම දකුණේ සක්මනේ යොදවලා ඉන්න. පුළුවන් තරම් හිත ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තාන්. පුළුවන් තරම් හිත ඇවිදින සක්මන් ඉරියව්වේ හිත පවත්තාන්. යනකොට එනකොට කනකොට බොනකොට මේ කයේ හිත පවත්තන්න අර කාම සංඥා කියන නීවරණ රූපයෙන් ප්‍රතිස්ථාපණය වෙනවා. ඉතින් ඒ රූපයෙන් ප්‍රතිස්ථාපණය වෙන වෙලාවේදී ඒක වර්ධව ගන්න නැත්තෝ, ඒක පටලව ගන්න නැත්තෝ මේ භාවනා කරනකොට කයේ ඇති වෙන වෙනස්කම්, කයේ කූඹි දුණා වගේ, වැස්ස ඉන්න වගේ, ඉදිමෙන්න වගේ, ඇකිලෙන්න වගේ, උඩ යන්න වගේ, පාත් වෙන්න වගේ වෙන දේවල් චෝදනාවට ගන්න. චෝදනාවට ගත්තොත් ඉතින් ඉදිරියට නම් වෙන්නේ නැහැ. ඒ චෝදනාවක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් නීවරණ නැහැ. මේ කයේ ඇති වෙන මේ එක එක ධාතුන්ගේ කතා. ඒවට කියන්නේ ධාතුන්ගේ භාෂාවකය. ලෝක සාංශ පොතේ ලියලා තියෙනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. තද ගතියක් දැනනවනේ මේ තමයි පටවි ධාතු ඇවිල්ලා තියෙන. පටවි ධාතු ඇවිල්ලා මම පටවි ධාතුවයි කියලා කියන්නේ නැහැ. තද ගතිය පේනවා. එතරම් තව ටිකකින් සහැල්ලු ගතිය. ඒකට කියනවා ලහු පටවි ධාතුව. ගරු පටවි ධාතුව තමයි බර ගතිය. තීජෝ ධාතු ආපුවාම කුණුසුන් සිසිලස වෙන්න පේනවා. වායෝ ධාතු ආපුවාම කම්පන චංචල ගතිය සහ ධාරණ ගතිය තියෙනවා. වැగిරෙන ගතිය සහ ආබන්දන ගතිය ආපෝ ධාතුයි තියෙනවා. ඉතින් මේන් යාට මොකුත් නැහැ. කයට හිත ගියා නම් ওই ටික තමයි තියෙන්නේ. හැබැයි හිතුව විදිහට නම් නෙවෙයි වෙන්නේ. එහෙන් පිපිරෙනවා, මෙහෙන් කැක්කුම්, මෙහෙන් ඉදිවෙනවා, මෙහෙන් ඇකිලෙනවා, මෙහෙන් උඩ යනවා, මෙහෙන් පාත් වෙනවා. ওই සෙල්ලම වෙනකොට දැනගන්න ඕනේ. දැන් කාමයක් ගිහිල්ලා, කාම සංඥාවක් ගිහිල්ලා රූපෙයි. එහෙම නැත්නම් කයෙහි හිත පිහිටලා තියෙනවා කියලා. ඉතින් මම අහගෙන ඉන්නේ කමඨාන් සුද්ධ වුණ කවුද මේක සතුටින් ප්‍රකාශ කරන්නේ කියලා. හැම කෙනාම චෝදනා ස්වරූපෙන් තමයි ඉදිරිපත් කරන්නේ. හැම කෙනාම මේක මේ වැරදිලා පෙරදිලා සතිය නැති නිසාද, සමාධිය නැති නිසාද, ඇයි මං වගේ කෙනෙකුට මෙහෙම වෙන්නේ කියලා හොඬා හොගා. මිච්චර මහන්සිලා භාවනා කරන මටත් මෙහෙම બોලේ බලපංකෝ උදු ඉදිමිලා බේනවා, ඇකිලිලා බේනවා, ඇටසැකිලි විතරක් බේනවා. නానා ප්‍රදේවා ඉතින් කොච්චර කල්යයිද කමටාන සුද්ධ වෙන්නේ. මත ඒකෙදි ලස්සන කතාවක් බොහොම කියන්නේ බොහොම ලෙන්ගතු කතාවක්. ඒ බුරුවෙන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ ඇඟේ සිදුවෙන මේ විපිලියාස විපල්ලාස භාවනාවේදී සතිය තියෙන නිසා සතියේ ආනිසංශයක් වශයෙන් සතියෙත් ලැබිච්ච ප්‍රයෝජනයක් නැත්නම් සතිය තියෙන බාට ලකුණක් වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් භාවනා කරන යෝගාවචරයට කිසිම වැරද්දක් නැහැ තන්නිකර වැරද්ද ගුරුනාංශය ඇතේ. ඒක සුද්ධ කළ දෙන එක තමයි ගුරුනාංශය කරන්න ඕන. එයා ඒකට ආප්තෝපදේශ හදාගෙන යෝගාවචරයට හිත කඩාගෙන සුදිකටම භාවනා කරන්න ඇරලා තීරුම් කරලා දෙන්න ඕන. ඔය වෙලාවේ කාමෙත් නැහැ හිතේ. කාම සංඥාවක් දැන් ඔය රූපේ තමයි නටන්නේ. රූපේ කියලා හම්පුවාම මෙතන හතර මහා ධාතු. ඒක අපේ ලොකු සම්චේ කියන්නේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. කම්පන චංචල ගති, තද ගති, මෙලෙග් ගති එනකොට කන නලියෙනවා, කට නලියෙනවා, බඩ පුපුරනවා කියන්න එපා. නලියෙන බව, කම්පන ගතිය, කම්පන ස්වභාවය, ඒ භාව ලක්ෂණ දැක්කනම් විශ්වගත පුද්ගලෙක් වටපත් වෙනවා. අපිට ඒක කරන්න බෑ. අපිට පේන්නේ ඇහ නලියෙනවා, කන කහනවා, බඩ දඟලනවා, ඌව තමයි පේන්නේ. ඒ කහනවා දඟලනවා ගති පේන්නේ අපි කයට ඒ තරම් ආස නිසා ඒක සිද්ධ වෙන අංගෝපාංග දාගත්ත ගමන් නිකන් බබාගේ භාෂාවට වැටෙනවා. අංගෝපාංග අස් කළා. මෙතන කම්පනයක්, මෙතන චංචලයක්, මෙතන ඉදීමක්, මෙතන ඇකිලීමක්, මෙතන ගලන ගතියක්, මෙතන උණුසුමක් කියලා. මේ කය කියන වේදිකාවේ යන ටික දකින්න පටන් ගත්තොත් අපි කයෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. අර තියෙන බය, අර තියෙන ආතති ගතිය නැති වෙනවා. මේක මා විශාල පෙරලියක්. ඊට පස්සේ මේ රූපේ පෙන්වන්නේ ඊට පස්සේ මේ රූපය රූප සංඥාවකින් ඉවත් වෙනවා. ඒ රූපේ රූප සංඥා ඉවත් වෙනවා තියෙන මූලික ලක්ෂණ එහෙම නැත්නම් අතරමැද ලක්ෂණ තමයි අර ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනසන දෙනිය. අවිජින කොටත් මේ වමද දකුණද කියලා අල්ල ගන්න බැරි වෙනවා. පිම්බි මැගලින් බලනගෙනහට ඒ දෙකේ වෙනස නැති වෙනවා. ඒ කියන්නේ මෙනේ කරගන්න බැරි වෙනවා. ඒක උදැන ගන්න ඕනේ මේ අට ප්‍රකටව තිබුණචි රූප ධාතු නැත්නම් ධාතු ලක්ෂණ දැන් බොඳ වෙන්න පටන් ගන්නවා. හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ලොඳ වෙන්න පටන් ගන්නවා. ගොජයක් වඩ පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට බුදුමයක් නෙවෙයි කම්මැලි කරනවා. එපා වෙනවා. බුදුමාකාර පාවීමක් කරනවා. ලස්සනට විස්තර වශයෙන් දැකදක හිටපු ධාතු ගුණ ඔක්කොම හැඳි ගෑවෙනවා. ඉතින් මෙතෙන් යන්නේ නැතුව කියන්නේ මේ රූපය රූප සංඥාවක් බවට පත් වෙන්න බැරි ලෝකසංසි කියන්නේ කයට තියෙන ආසාව සහ ජීවිතේට තියෙන ආසාව. දැක දැක ඉඳදී තමන්ගේ ආනාපානයේ බොඳ වෙලා ලොඳ වෙලා නැති වෙලා යනවා. දැක දැක ඉඳදී තමන්ගේ කය කොටස් ඉස්සෙනවා, පහත් වෙනවා, තද වෙනවා, බුරුල් වෙනවා වෙනවා. අපාට දැක දැක ඉඳදී කොටස් නැති වෙලා යනවා. ආන්න ඕක එක සැරි වෙන්නේ නැහෙනේ. ටික ටික වෙනකොට මේ යෝගාවචරය කය කොටස් නැතුව ඉතුරු තියෙන කොටස් වලින් සතිය පවත්වන හැටි තියෙනවා. ආනාපාන කියලා වෙන් කරන්නේ නැතුව ආනාපානම සතිය පවත්වන්න පටන් ගන්නවා. මෙහෙම ගියාට පස්සේ අන්තිමට මේ සමෝපේන ආනාපානය සමස්තෙම තුනි වෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තමයි යන එපා වීම, කම්මැලිකම, පාළු ගතිය, තනි ගතිය, බය, එහෙම නැත්නම් නිබ්බිදාව කියන කිසි දෙයක රසයක් නැති ගතිය එන්න පටන් ගන්නවා. ඒකිනකොට මේ ඇතුළේ විතරක් නෙමේ බාහිරේ බලන දේවල් වලත් විචිත්‍රත්වයක් පේන්නේ නැහැ. ඔක්කොම බලුවමනයක් බවට පත් වෙනවා. නැත්තම් කාල වමනේ කරපු එකක් දිහා බැලුවාගේ පේනවා. එහෙම නැත්නම් ගියේ සායන් චිත්‍රයකට වතුර ස්ප්‍රේ කරා වගේ ඔක්කොම බොඳ වෙලා යනවා. ආන්න මේක දිහා බලනකොට මේ විරාගයේ ලක්ෂණයක්, තණ්හාව නැතිවීමක්, විවර්ණ ගතිය නිර්වර්ණ වෙන දෙයක්. එහෙම නැත්නම් නිප්පින්දති විරජ්‍යති විරංජනේ වෙනවයි කියලා කියනවා. ඒකේ වර්ණ නැති වෙලා යනවා. හරියට මේ මල් මල් තියෙන චීට් එකට ක්ලෝරින් කුඩු දාපුවාම ඔක්කොම විවර්ණ වෙලා යනවා. අන්නේ වගේ මේ තමන් බලන ඉන්නේදී ලස්සනට ආස කරපොදී ඇස්පනා පිටම විවරණ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කාම ලෝකේ නැ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට ධ්‍යාන වලට මාරු වෙන තැන. එතෙන්දී ආකාශය පේන්න පටන් ගන්නවා. මේ හැම එකම එකක් එකට මනාපයක් නැහැ. මේ නැටිල නටන්නේ මොන වේදිකාවකද, මොකද්ද පසුබිම කියලා අර පරිචින්න අවකාශේ නිමේ හැම අංශුවක්ම අතරමැද තියෙන හිදැස නිකන් ඒ කුරුම ස්වාමීන් වහන්සේ කියනවා ටෙලිවිෂන් ස්ක්‍රීන් එක තිත්තරන වෙලා බලන්න කියලා. ඒ තිත් කෝටි ගාණක් තියෙනවා. හරිම කම්මැලි. බලන්න ගියාම ඇහැ සාප වෙනවා. නමුත් දැකලා තියෙන කියලා අහනවා කවදාවත් තිත් එකක් එකට හැප්පෙනවා. කවදාකවත් හැප්පෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? ඒ දෙක මැද අවකාශයක් තියෙනවා. ඒක එක තිතක් ගිහිල්ලා එතරම් තව තිතක් එනවා. හැප්පිලක් නැහැ. මොතන කාලේ අවකාශයක් තියෙනවා. එකක් ගිහිල්ලා 100 100ක් වෙනතනට පස්සේ ඊගාවේ කේන්නේ. එතකොට පේනවා ආස්වාසය ගිහිලා 100%ක් නැති වෙලා තමයි ප්‍රසවාසය. ප්‍රසවාසය ගිහිලා 100%ක් නැති තමයි ආස්වාසය. එතකොට ඇයි මෙතෙක් කල් මේ ආස්වාස ප්‍රසවාසය අතර තියෙන දේ දැක්කේ නැත්තේ? අපිට ආස්වාසය කියලා කියන්නේ පිරිමැදීමක්. අපිට ආස්වාසය කියන්නේ උණුසුමක්. අපිට ආස්වාසය කියලා කියන්නේ ගුරුසු ගතියක්. නමුත් ඒක ඉවර වෙන තැන මොකක්වත්ම නැහැ. ඉතින් දැන් ඒ සියුම් තැන් තැනකන් සතිය දියුණු වෙලා ඒ අතරමැද පරිච්ඡින්න අවකාශයේ දක්නා සුළු බැලුවොත් ඒ සූදානම් මනසින් ගියොත් දකින්න පළවෙනි ආස්වාසයත් වෙන්ද වගේ නෙවෙයි ඉවර වෙන කම්ම දකින්න පුළුවන්. දෙවෙනි ප්‍රස්වාසය આવොත් දෙවෙනි ඒකත් ඉවර වෙන කම්ම දකින්න පුළුවන්. එතකොට යාට වෙන්නේ ආස්වාසයේ වලිගෙයි ප්‍රස්වාසයේ වලිගෙයි. එහෙම නැත්නම් ආස්වාසයේ අභාවි ප්‍රස්වාසයේ අභාවි. ආස්වාසයේ ක්ෂේවීම ප්‍රස්වාසයේ ක්ෂේවීම. මේක බය එලවන සුළු. මේක සාමාන්‍ය අවමංගල්‍යයක්. මේක සාමාන්‍ය මුස්පේන්තුවක්. මේක සාමාන්‍ය හුනියමක්. ඉතින් ඒකයි කට්ටිය ඔය දුවදුව මේ ඇපනූ ලයින් කරන්නේ, පඳුරු වයින් කරන්නේ. දැන් මේක මම අපල දර්ශනයක් නේ. ඉතින් අර මම පෙරදෙනි කියවිලාවෙත් ඒ හාමුදුර කෙනෙක් අහනවා ස්වාමීන් මේ විදිහට මේ අසුබ භාවනාව මරණානුස්සති භාවනාව වගේ කියන උට කම්මැලිකමක් එපාවීමක් එන්නේ නැද්ද කියලා. ඒ ගන්න අයටත් එපා වෙනව නේද කියලා. මේ අපි බෞද්ධ භික්ෂුවක් අහන්නේ. මං කොහෙන්ද භාවනා කරනවා කිව්වොත් නම් කම්මැලි වෙනවා සතිය පිටෙව්වොත් එහෙම නැහැ. සතිය යන්නේ මේක බලන්නනේ. මං අවුරුදු 26 විතර මට සතිය කියන එක උගන්වුවේ භාවනා කර මං කිව්වනම් මං යන්නේ නැහැ. මට ඕනේ නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යකසෙ මොකටද භාවනා. මට අභියෝග කරලා කිව්වා පුළුවන් නම් මෙහෙම එකක් තියෙනවා සතිය පුරුදු කරපන් කියලා ඒක මට නිකන් විශේෂයක් වගේ. භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ. බලනකොට මේ රූප වෙනස් වෙනවා. මේන් ඒව නැති වෙලාම යනවා. මේ කවදාකවත් නැති නැති භාවය තේරෙන සතියට අහු වෙනවා. ඉතින් ඒක විසුද්ධි මාර්ගයේ වගේ තැන් වල තියෙන කටිනුක් ගහාටිම අවකාශය කියලා මේ ඒ ගොඩක් වෙලාට විසුද්ධි මාර්ගයේ විස්තර කරන්නේ කසින භාවනාවේ බලානිටු කසිනේ තියෙන තැන අවකාශයක් පේනවා. කටිනේ ඉගිලුලා එතන තියෙන අවකාශය කියලා. නමුත් ආනාපාන කරන කෙනාට පිම්බීම ඇකිලිම කරන කෙනාට වම දකුණ වශයෙන් ඇවිදින කෙනාට ආස්වාසේ නිමාව විශේෂම ප්‍රසවාසේ නිමාව පිම්බීමේ නිමාව විශේෂම හැකිලීමේ නිමාව පය ඔසවනකොට කොහොමද මේ පිළිඹ තිබුණ බර ලේවකේ හරහා ඉස්සරහා ඇඟිලි කොට්ටෙට ගිහිල්ලා ඇඟිලි වලින් ඉස්සේ නැහැටි ඒ හැම තැනම තිබුණ බර ගෙවන් වීමක් තිබුණ දැනීම ගෙවන් වීමක් සිදු වෙනවා. අන්න මේක දක්නාසුලෝ භාවනා කරන්න පටන් අරගත්තොත් ඒක විශාල හිතේ ලොකු බරපතල සත්‍යමත් අවස්ථාවක්. ඒ විලුඹට දැනෙන බර ඇඟිලිට දැනෙන බරත් දකින්න සුළු නෙමෙයි බලන්න. ඒක ගෙවෙන දන්න දකින්න සුළු බලන්න. එතකොට පොළොව උඩ ඇවිදින්න වගේ තේරෙන්නේ. එතකොට ඇවිදින්න ගමන් පොළොවට අඟලක් විතර උඩින් ඇවිදින්නවා. හුස්ම ගන්නකොටත් අර ගොරෝසු හරිය අහුවෙන්නේ නැහැ. මොකද බලන්නේ නිතරම ගෙවෙන හරිය. ඒක හිටින් කරලා කරන එක නෙමෙයි. භාවනා හිටින් ගියාට පස්සේ මේක තිබුණා ගෙවුණා මේක තිබුණා ගෙවුණා. ඉතින් එතකොට පේන්නේ අවකාශයේ ওই ආස්වාසයක් තියෙනවා ප්‍රසවාසයක් තියෙනවා. හරියට මේ හෝල් එක ඇතුලේ හයිඩ්‍රජන් බැලුම් ටිකක් පාවි පාවි තියෙනවා වගේ. කියනවා බැලුම් තියෙන අවකාශය දිහා බලන්න. බැලුම් තිබුණොත් බලන්න බෑ. බැලුම් තිබුණොත් පේන්නේ බැලුම් විතරයි. අපි රාත්‍රියට ආකාශය දිහා බැලුවා අපිට පේන්නේ තරු විතරයි. තරු දෙකක් අතර මැද තියෙන හිස්තන ඉදරන්න ගොදුරු වෙන්නේ නැහැ. ඒකම බැලුවොත් තරු තියෙන්නේ 100ට කීයද? මුළු තරු ටික ඔක්කොම රේඛියක් දාලා එකතු කෙරුවොත් මුළු අවකාශයෙන් 100%ක්වත් නැහැ. මේක තමයි නවීන විද්‍යාව හොඳටම පෙන්ලා දුන්නේ. මේ තියෙනවයි කියන දේ තියෙන 100%ට අඩු ප්‍රමාණයක් ඒක විතිරලා පැතිරලා තියෙන අවකාශයේ 100%යි මේ තියෙන දෙයට රූප කියනවා 104යි කියලා කියන්නේ 126ක්ම තියෙන ඇන්ටි මැටර්. එහෙම නැත්නම් ඩාර්ක් මැටර්. එකක්වත් අහුවෙන්නේ නැහැ ඉඳුරන්. එකක්වත් අහුවෙන්නේ නැහැ උපකරණ වලට. සරුවචනසේ කතා කරන මේ සියල්ලම දැකලා අපි කතා කරන්නේ කර හැප්පෙන දේවල් ටික, රූපන දේවල් ටික, නලියන දේවල් ටික විතරක් කතා කරලා අපි ඉදම් බෝදල් වලට නඩු කියනවා, අරක කඩා ගන්න මේක කඩා ගන්න බෙල්ල කපා ගන්නවා. මේ 104කට වැඩිය රූපේ දැකලා මුළු එක දැක්කනම් අපිට තේරෙවි තමන්ගේ සමස්තය දැක්කනම් මේ හිස්තන දැක්කනම් මොනවටද මේක රණ්ඩු කරන්නේ කියලා. ඉතින් ඒ හිස්තන දක්නාසුලෝ භාවනා කරන්න යනවනම් ඒකේන දෙය දකින්නේ මේක හට ගන්නා සුළු දෙයක් නම් මේක ඒකාන්තෙම නැති වෙන සුළුයි කියලා. යංකින්චි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඒස හටගන්නේ නිරෝධයක් විදියට පේනවා. හට ගන්නවා තමයි. ආස්වාදයක් හට ගන්නොත් ඒක නිරුද්ධ වෙනවා. ප්‍රසවාසයක් හට ගන්න එක නිරුද්ධ වෙනවා. අන්නේ විදිහට අවකාශයේ තේරුම් ගත්තට පස්සේ යාට පේනවා මේ නලු නිලිය නටන වේදිකාවේ පසුබිමේ තියෙන තිරේ. චිත්‍රයක් දිහා බලනකොට චිත්‍රයේ ඇඳලා තියෙන කැන්වස් එක පේනවා. මූදායිනට ගිහිල්ලා මේ රැලි විතරක් බලන්න ඉන්නේ සිතිජේ පේනවා. ගැඹුර පේනවා. ආ නේම් බලුවට පස්සේ පේනවා අපි මෙතෙක් කල මේ දකින දැක්මේ මොනවද දැකලා තියෙන්නේ කියලා. අපි දැකලා තියෙන්නේ මේ රූපණ නලියන මේ කෙලස් ටික විතරයි. ඇතුළත දැකලා නැහැ. ඉතින් මේිට වැඩිය මේ මේක දිහා බලබලා ඉනකොට පේනවා මේ කාමයේ ගවන් කළා දැන් රූපෙට ඇවිල්ලා දැන් මේ රූපේ සංඥාවක් වඩපත් වෙච්ච අවස්ථාවක් මේකේ ඉන්නකොට පේනවා සබ්බසෝ ආකාසානං ඡායතන සමතික්කම්ම අනන්තං විඥානන්ති විඥානං ඡායතනං සබ්බජ්ජ විහෙරති. එතකොට පේනවා මේ වරින් වර මතුවෙන හොල්මන් කරන ධාතු තියෙන රූප කොටස් ඉව නැති හිස්තන තියෙනවා. මේ දෙක අතරේ සමහරක් හිස්තන දියුණුවක් කියලා සලකනවා. ඒක රූපේ ගෙවියන් කිරීමක් හරි වටිනවා කිය. තව සමහර උඩකට බුදුම බයක් එනවා. ඒ හුස්ම ගන්න බැරුව යනවා. හුස්ම අල්ලා ගන්න බැරි වෙනවා දුවනෝ. එයා ආයෙසරයක් රූපේ මතු කර ගන්න හදනවා. නැති වේගෙන යන හුස්ම තියනට හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක ඇරලා මේ 23 61ම තියනවාද කියලා බලන්න. කැලිකැලි අඩු වෙලා පේනවනේ. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. ඒ කියන්නේ අර නැති භාවයට එළඹ වාසය කරන්න පුළුවන් බව දන්නේ. ඒකින අරූපෙට වැඩිය රූපේ ප්‍රිය කරනවා. තව කෙනෙක් කියනවනේ රූපය හැමතැනම ඝර්ෂණයක් වෙන සුළු ගැටුමක් වෙන සුළු තර්ථේ පරිලාහය අරූපේ හොඳයි කියලා ඔන්න ඔය දෙක මැද මේ විඥානය මේක දෙකට කඩලා මහා අවුලක් කරනවා. ඒ නිසා මෙතෙන් යනකම්ම රූප නියම් මැරිච්ච කුණක් ගන්නට ගැරන්ටි හැවක් ගන්න පුංචි කරලා මේ ඇති භාවයේ සහ නැති භාවයේ අතර දෙකට බෙදීමෙන් විඥානය මෙතන නඩුවක් වෙනවා. ඇති ඇති භාවයට කැමති එක්කන නැති භාවයේ හුනීමක් විදියට සලකනවා. නැති භාවයට කැමති එක්කන ඇති භාවයේ කරදරයකට සලකනවා. ඒක හොඳ පැහැදිලි කමටහන් වාර්තායි. එයා හිතලා නෙවෙයි ලියන්නේ. කොයි වෙලාවක හෝ යම් කිසි කෙනෙක් ඒ හිස්ටනට ගියා කියන එක වාර්තා කරන්න යොදන වාක්‍ය සහ රචනාවේ දිහා බලනකොට කියන්න පුළුවන් මෙයා එක්ක හිස්තැනට කැමති, එහෙමනම් එයා දමක් තියනවට අකමැති. හිස්තැනට අකමැති නම් යමක් තියනවට කැමති. එයා හුස්ම අරගෙන හරි නියන් තනි වෙච්ච ගතියට, පාළු වෙච්ච ගතියට මොනව හරි ගංගි ගහගෙන යන මිනිහා පිටු ගහේ ඉල්ලනවා වගේ තියෙන මොකක් හරි රූපයක ඉල්ලනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා මේ ආකාශය කියන එකත් හුඟක්ම අරු දෙයක්. ඊටත් වැඩිය ප්‍රාථමික අවස්ථාවක් තමයි විඥානේ මේ ඇති භාවයේ සහ නැති භාවයේ අතර අපිව අදිනවා. ඒ පුද්ගලයාට බුදු කෙනෙක් ඉඳලා පෙන්වෙන්නේ නැත්තම් මම අසවල් පැත්තට නතු කෙනෙක් කියලා හිතන්න බෑ. එයා හිතන්නේ මම හිතන එක තමයි ඇත්ත. මේ පැවැත්මට රූපයක් තියෙනවා. අරූපය කියලා කියන්නේ හුස්ම ගන්න බැරි තැන. අභාවක්, උච්ඡේදයක්, නැති භාවයක්. ඉතින් සරුවචනාංශයට චෝදනා කරා ඒ කාලේ හිටපු බමුණු. බමුණු සතෝ සත්තස්ස උච්ඡේදම් විභවං පඤ්ඤායති කියලා මේ ඇත්තවම සතෙක් නෑ කියලා පෙන්වන්න හදනවා කිය. සතෝ සත්තස්ස ඇත්තවම සති කුච්චේදම් විභම් පඤ්ඤායි බුදුන් කියන්නේ මම පණවනවා නෙවෙයි ඔය සතා කියන එක හුස්මකට අඩු කරලා එයාගේ කයට අඩු කරලා හොඳට බලන ඉන්න ඔය කය නොදෙනිය යන වෙලාවක් එනවා භවනාවේදී ඔය හුස්ම නොදෙනිය යන වෙලාව එතන ඉන්න පුළුවන් ඒක සමතුලිත තත්ත්වයක් ඒක මේ අත්තරක් දක්වත් ඒ වගේම සරුවත් චරන්සෙ පෙන්නනවා ඒ නැති භාවයේ නැතුව ඇති දේවල් ගැට ගහලා මේ රෙද්දක් කියන එක තමයි තෘෂ්ණාව කරන්නේ. තෘෂ්ණාව කැමති නෑ භාවයේ. තෘෂ්ණාව කැමති ඇති එකේ රජ වෙන්න. ඇති එකේ මුල් කෑල්ල අල්ලන්න. මුල් ලැබරි අල්ලන්න තමයි මේ තෘෂ්ණාව නගලන්නේ. තෘෂ්ණාව විනිවිදෙන්න ඕනේ. එතකොට පේනවා මේ නැති භාවයේ තුල තියෙන ඇයිදල් සහිත එකක් තමයි ඇති භාවය. එව්ව ගැටලන එක තමයි විඥාණය කරන නිසා අපේ හිත අභාවය දකින්න කැමති නෑ. නැත්තම් අභාවය දකින්න කැමති නෑ රූප දකින්න කැමති නෑ. ඉතින් මේ දෙකම භාවනා ලෝකයේ සමතුලිත தত্ত্ব දෙකක්. ඒකට කියනවා භාව අභාව රූප අරූප ඇති ඇති භාවයේ සහ නැති භාවයේ කියලා. මේක ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික දෙයක්. මේක ඒකාන්තයෙන්ම ආගමික දෙයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණා. මේ විදිහට මේ මට්ටම් වලට ගිය කට්ටිය හිටියා. මේ යම් වෙලාවක මේ යෝගාවචරය මේ වෙලාවක උස්මතු වෙනවා. ආයෙ නැති වෙනවා. නැති වුණාට මතු වෙනවා මතු වුණාට නැති වෙනවා කියලා මේ දෙකෙන් ඇතිවීමත හොඳයි නැතිවීම නරකයි කියන්නේ නැතුව නැත්තම් නැතිවීම හොඳයි ඇතිවීම නරකයි කියන්නේ නැතුව දෙක දිහා දැකීම දැකීම මතින් නතර කරන්න පුළුවන් කතන්දර ගොතන්නේ නැතුව දිත්තේ දිත්තේ මත්තන් විදියට එහෙම නැත්නම් මේක දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුළුවන් නම්, සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන් නම්, එහෙම නැත්නම් අහපු දේ මත දිගට දිගට වැල්වට අරන් කතන්දර කියන්නේ නැත්නම්, ඊගාට සුත මුතිය ගඳයක් දැනුණට, දිවට රසක් දැනුණට, කයට පහසක් දැනුණට, ඒව මැකිලා යනවා කපුරු පුච්චපු තැනක් වගේ. අලුවත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙන්න පුළුවන් මේ කවුරු තුණියම් කළා නෙමෙයි. මැරිලත් නෙවෙයි. මේන්න මේකට අවදි වෙන්න පුළුවන් නම් එයාට පේනවා තිබ්බත් නොතිබ්බත් ඒක කිංචනිය අකිංචනියක් වඩපත් වෙනවා. තියෙන දේ නැති දෙයක් වගේ. තියෙනවා ලොකු වෙනසක් කරන්න බෑ. එයාට මට ඒක රාග ඇති කරවන්නත් බෑ. ද්වේෂ ඇති කරන්නත් බෑ. මෝහ ඇති කරන්නත් බෑ. රාග ද්වේෂ මෝහ ඇති කරන දෙයට කිංචන කියලා බුදුහාමුදුරෝ සඳහන් කරනවා. කිසිවක් ලෝකේ කොච්චර දේවල් තිබුණත් ඒවා කිසිවක් වෙන්නේ නෑ. ඒ මොකකින් හරි රාග ද්වේෂ මෝහ ඇති වුණා ඒක කිංචනයක්. තියෙන දේවල් වලින් මට අදාළ නැති දේවල් අකිංචනක්. ඒක නිසා අපි ඇති වෙන තාක් අපිට කෙලෙස් ඇති වෙන්නේ අපි දන්න දේවල් වලින් විතරයි. අපි දැක්කා නම් යමක්, අපි ඇහුවා නම් යමක්, අපි අතගාලා බැලුවා නම් යමක්, අපි හිතුවා නම් ඒක මට කිංචනයක් වෙනවා. ඒක හිතන්නේ මොකක් හරි තණ්හාවක් නිසා, මොන මානයක් නිසා, දිට්ඨියක් නිසා. නැත්නම් රාග ద్వේෂ මොහ නිසා. මොකද එයින් එපිට ගොඩාක් දේවල් තියෙනවා අපිට අදාළ නැහැ. ආන්නේ එව්ව කෙරෙහි අපි දැන්නවත් නිවන් දැකලා ඒ වගේ භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒවා අපිට කුප්පන්නෙත් නැහැ. රුප්පන්නෙත් නැහැ. අන්න ඒ වගේ ඇති විතින දේවල් වලටත් නැත්තම් වෙනද තණ්හාව ඇති කරන දෙයටත්, වෙනද ද්වේෂය ඇති කරන දෙයටත්, මොහය ඇති කරන දෙයටත් බලාගෙන ඉන්න පුළුවන් නම් විරංජන වෙච්ච දෙයක් වගේ. තිබ්බට මොකද නොතිබුණා වෙනවා කියලා. එතකොට කියන විඥාන ඡායතනේ ඉක්මවලා ගිහිල්ලා අකිංචන කිසිවක් නැහැ කියලා අකිංචඤ්ඤායතනේ තියෙන දේවල් එකකින්වත් මාව කුප්පන්න බෑ. එකකින් අත්මා රූපන්න බෑ. එකකින් අත්මා පිනවන්න බෑ කියලා දේවල් තිබුණට ඒකෙන් මාව ඇවිස්සෙන්නේ නැහැ. ඒ මට්ටමට ගියාට පස්සේ ආකින්චඤ්ඤායතනේ සාමාන්‍ය කියන විපස්සනා කරන්නවත් බැරි තැනක් කියලා. ඒ තරම්ම ඉතාමත්ම මනසේ තියෙන ගැඹුරුම ස්ථානයක්. ඒකේ ප්‍රകൃති නෑ. ඒකට පොඩ්ඩ බිලාවක් යන්න පුළුවන්. ආයෙත් එන්න වෙනවා. ඇති තැනට ඊට පස්සේ තමයි ඒ අකින්චන මට්ටමට ගියාට පස්සේ ඉස්සරහට ඉඩ ඇරෙන්න පුළුවන්. තියෙනවා තමයි තියෙන්නේ සංඥා, නැතිවෙනවා තමයි නැතිවෙන්නේ සංඥා කියලා නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා මේ අල්ලන්න පුළුවන් තරම් මේ රත්තරම් මිනිමුතු අරකබාන ගෑනු පිරිමි කියලා දෙයක් මේකේ නැහැ. මේකේ තියෙන්නේ තණ්හාමාන දිට්ඨිය. එහෙම නැත්තම් තියෙන හැටි තියෙන්නේ රාග ద్వේෂ මොහ විතරයි. ඒ දේවල් වලට ගොදුරු වෙන්නා වූ මේ දේවල් එළියේ තිබුණාට ඒක සංඥාවක් විතරයි එතන තියෙන්නේ කියලා මේක නීව සංඥා නාසඤ්ඤායතන දක්වාම අකිංචන අකිංචඤ්ඤායතනෙල එන්න පුළුවන්. ඒකත් මේ තිබුණාට දේවල් ඒක හේවණැල්ලක් විතරයි තියෙන්නේ එතන. තිබුණාට දේවල් ඒක නිකන් හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වගේ ත්‍රිමාන චිත්‍රයක් දැන් හදලා තියෙනවා. අතුලින් අත දාන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණ මිනිස්සෙක් ඉන්න වගේ තමයි පේන්නේ. ඒක මේ ආලෝක වලින් කරන වැඩ. එහෙම නැත්තම් මිනිස්සු කතා කරනවා වගේ තිබුණානේ. එතන මොකුත් නැහැ, රෙකෝඩ් එකක් තියෙන. අන්න ඒ වගේ මේ නේව සංඥා නාසඤ්ඤායතනට ගියාට පස්සේ තියෙනවා තියෙන්නේ සංඥා වර්ගයක් නැහැ, නැති වෙන්නේ සංඥා වර්ගයක්. අන්න ඉතින්ද යනකොට නම් මනෝබුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. එද තියෙනවා තියෙනවයි කියලා කියන එක මනසින් කරන දෙයක්, මනෝමය දෙයක්. මනස ශ්‍රේෂ්ඨයි, මනස මුල් වෙනවා. ඒසා ඕනෙම දෙයක දැන් අපි දන්නේ නැති මිනිස්සු පාර්දී හම්බෙච්චාම ඇහුවොත් මේ මනුෂයා කෙරේ තියෙන මනාපයද දමනාපයද කියලා සම්පූර්ණ විවෘත මාතෘකාව. කවදාවත් දැකම නැති කෙනෙක් හොඳයි කියලා කියනබර නරකයි කියලා කියනවා. හැබැයි ඇත්තටම මේකේ පුද්ගල ඇතුළ තියෙන එකක් නෙමෙයි, ආර බලන මනුෂයා යාට ආරෝපණය කරන දේ තුළ තියෙන එකක් විතරයි. අන්න ඒ වගේ මේ ලෝකේ අපි මේ ලෝකයට ඇවිල්ලා අපි ඔළුවට දාගත්ත මිමි වගේක් තියෙනවා, යාරේ කෝදු වගේක් තියෙනවා. ඕකෙන් මනින තා අපි මැනිනවා. අපිට පුළුවන් නම් මේක අපි ඔළුවට වැටිච්ච අහගන්තුක කෙලේශයක් මේ මනින එක අනුන්දියා මේ තීරණ කරන එක මෙයා හොඳයි නරකයි කියන එක ඒක නිකන් යන්නේ නැහැ. ඒක ආපහු වදිනවා. ඒක මේ බයිබලයේ යේසුස් වහන්සේ කියලා තියෙනවා, ඔබ අනුන් පිළිබඳ තීන්දුවක් කෙරුවොත් යක්ෂයා ඔබව තීන්දුව කරනවා. කවුරක්වත් අනුන් පිළිබඳ තීන්දුව කරන්න යන්න එපා. ඒ මනසට බාර කියලා දීපන් කරන්න නැත්නම් කරන්න දෙයක් නැහැ. ඔය කූමලා මේක දිගේ යන්න ඕන කියලා අපිට කාටවත් ඔක පටවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ආලාර කාලා මුද්‍රකරාම පුත්‍ර කියන දෙන්නා මේ ආකින්චඤ්ඤායතන සහ නේව සංඥාන ආසඤ්ඤායතනට ඒ දවසට හිටපු හොන්තම දෙන්නා. මේ සිද්ධාර්ථ තපසතුමා මේ ආකින්චඤ්ඤායතනේ පුරුදු කරන්න සුමානේ ආරම්භ දෙන්නේ. නිව සංඥා නාසඤ්ඤායතේ පුරුදු කරන සුමාන දෙකයි ආරම්භය. ඉතින් ඒක නිසා මේ පන්තියේ කවදාකවත් තිබෙන්නේ නැහැ මෙච්චර ඉක්මනට මේක පුහුණු කරන කෙනෙක්. ඉතින් දෙන්නම කිව්වා ආලාර කාල මුද්‍රක රාම්පුත්‍ර අපේ පන්තිය දෙකට බෙදාන ඔයත් එක්ක කොටසක් කරන්න මාත් එක්ක කොටසක් කරන්න කියලා අපේ සිද්ධාත තාපසතුමාට යෝජනා කළා. එතකොටත් බුදු වෙලා නෙවෙයි එතකොටත් තේරුණා මේක තාම භවයේ කියලා. එතකොටත් තේරුණා මේක තාම සල්ලේකේට ඇවිල්ලා නැහැ කියලා. එතකොට මේ ආලකා උද්දක රාම්පුත්‍ර ආරාම්පුත්‍ර උද්දක රාම්පුත්‍ර ආලාර කාලාම හිතුවේ මේක සල්ලේකේ කියලා කෙලස් කැපීමක් කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ తాවකාලිකව යටපත් කිරීමක් කියලා. ඉතින් ඒක සර මේ සිද්ධාර්ථ තාපසතුමාට තේරෙනවා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා. ඊට පස්සේ එළියට ගිහිලා තමයි මේ මිතින්ද යනකම් හිතේ යන්න පුළුවන් ගැඹුරටම ගිහිල්ලා මේක නෙවෙයි නිවන මේක තියෙන්නේ කෙලස් ටිකක් යටපත් කිරීමක්. එහෙම නැත්නම් විකම්බණයක් සමුච්ඡේදයක් නෙවෙයි. සමුච්ඡේද වැඩේට තා පටන් ගන්න නැහැ. හැබැයි ඒකට සුදුස්සා. ඒකට සුදුස්සා. ඒක නිසා හිට නොබෝ කලකින් සතුටචනාංශේ සර්වඥාඥානෙ සාක්ෂාත් කරා. ඒකල බැලුවා කාටද මේක කියන්නේ කියලා. ඉස්සලා කිව්වා නොකිය ඉන්න. වැඩක් නැහැ මේක කිව්වට අහන්නේ ඔක්කොම මේ රණ්ඩු සරුවල් කරනවා ඉඩම් වලට බෙදා ගන්න රණ්ඩු කරනවා දේශපාලන කතා කරනවා රත්තරන් ගාන කීයද කියලා අහනවා ඩොලරෙක් කීයද කියලා අහනවා ඒක තමයි ගණන් කර කර ඉන්නේ වෙරළු ගෙඩිය හත අට කඩකට කඩාගෙන එයිනොත් එකක් දෙගුරුන්නට තියාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන මෙයින් බලාපන් වැට පැලෙයිනි වැටට දැන් ඇයි එන කොටාගෙන අපිට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න අපේ පුංචි කාලේ ඉන්නකොට අපිට සත්‍ය අධ්‍යයක් හම්බුණත් මොන සතුටක් තිබ්බද? අද බලන්න ලක්ෂයක් හම්බුණාද? ලක්ෂය හම්බෙනකොට අක්කේ කහමාර්ග වියදම් ඇවිල්ලා ඉවරයි. බුදුමාකාර කඩදාසි ලිපි දාගෙන ජීවත් වෙන්නේ. ඉතින් කවුරු හරි හිතනවද අර අහිංසක ළමා ගතියට යන්න බෑ කියලා. ඒක තාම තියෙනවා ඇතුලේ. ඔය තියෙන දේ ඒ දවස්වල මට හොඳට මතක අපි පුංචි කාලේ සතපයි කාසියක් උඩ කොළයක් තියලා බෙන්තලේ යටපැත්තෙන් අඳිනකොට සතපයි අච්චෝ වදින කොළේ. අපි ඒවෙන් කඩයක් දානවා. ඒව තමයි අපි සල්ලි. ඉතින් ඒක දීපුනට පස්සේ කඩේ තියෙන බත් කියලා වැලි ටිකක් කිරලා දෙනවා. එළවලු කියලා වදකොළ ටිකක් කඩලා තියනවා. ඌව ගඩු ගණු දෙන යනවා. කවුද හිතන්නේ මේ අද ලෝකේ නෙමෙයිසු දැනට පෙනෙන අපිට පෙනෙන සල්ලිත් වගේ කුණු හරපයක් කියලා. ඩොලර් රච්චු ගහන මේ ෆෙඩරේෂන් එක කවදාකවත් account spend නැති central federation එකකින් කරන්නේ government එකටවත් නැහැ අච්චු ගන්න සල්ලි පිළිබඳ අධිකාරියා. ඒකේ ලියලා තියෙන පුංචි අකුරෙන් ඩොලර් 100ක් නම් මේ ඩොලර් 100 වෙනුවෙන් ඩොලර් 100ක දෙයක් දෙන්න මම පොරොන්දු වෙනවා කියලා රජිනී අසම් කරනවා. නැත්නම් අර රටේ බැංකු අයිතිකාරය අසම් කරනවා. අර කඩදාසි මේ සතපයේ කාසියක් උඩ තියලා පැන්තලෙන් ඇති ගහපු එකට එහයින් ඔය එක සත පහක වටනකමක් නැහැ. ඒකල මොකද්ද මේ යක්කු කෙරුවේ? කිරුවේ රත්තරන් ටික ඔක්කොම ගත්තා මේ කොලයක් දීලා. දැන් උ රත්තරන් ටික තියාගෙන රත්තරන් වල නම් වටනකමක් තියෙනවා. රිදී වල වටනකමක් තියෙනවා. ඉස්ස ත්‍රිමන රිදී රත්තරන්. ඒක අයින් කළ දැන් කොලයක් දෙනවා. දැන් අපි මේ ඩොලර් 100ක් දෙනවා කිව්වොත් ඕනේ කුණු හරපයක් කරනවනේ. ඕනේ බාල්දු වැඩක් කරනවනේ. දන්නේ මේක අර පොඩි අපි ගහපු සංඥාවක් විතරයි මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේකට අපි ජීවිතේ කොච්චර කාලයක් හඹරනවද? කොච්චර කාලයක් හඹරනවද මේ සල්ලි හම්බ කරන්නේ? ඒ වගේ කිසිසේත් මේ සතුට දෙන ගතියක් නැහැ. ඉතින් මේසා විශාල දෙකකින් අයින් වෙලා නිරාමිෂව ඒ රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලැබුවාට පස්සේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට තේරලා තියෙනවා කිහිව ඉන්න කාලෙම නැත්තම් බුදු වෙන්න ඉස්සෙල්ලම මේක කිං කුසල ගවේෂී නෙවෙයි මේක කිං සච්ච ගවේෂී නෙවෙයි කියලා. බුදු වෙච්ච ගමන් බණ කියන්න ඕනේ නැහැ කියලා ආරාධනාවට පස්සේ ඉස්සෙල්ලාම කල්පනා වුණේ ආලාර කාලාම සහ උද්දකරාම පුත්‍ර ඒ දිනට තමයි අල්ලන්න පුළුවන්නේ. අනිත් ඔක්කොම අල්ලගෙන තියෙන කක්කා. අසුචියක් අල්ලගෙන ඉන්නේ. බලනකොට ඒ දෙන්නම ඒ වෙනකොට මැරිලා. ඊට පස්සේ පයින් ගියා සුමාන ගානක් පස්සක මහණුන් දකින්න. පස්සක මහණු මොනවද කිව්වේ? ඔයාට මේ වැඩකාරයෝ නැතුව ඉන්න බෑ. කහාකියකුලේ ඔය එන්නේ අපෙන් වැඩ ගන්න එක එක්කත් යන්න එපා පෙර ගමන් ගණ්ඩත් එපා පාත්‍රේ. වතුර ටිකක් යන්න ඕන නම් කකුල් දෙක හොදගත්තා වයි. උන්නේ ලීකොට කැලේකට රිදි ගැලක් කරලා දෙමු කියලා. මේ තමන් කෙරේ අනුකම්පාවෙන් අච්චර කාලයක් පයින් ආපු සාස්ෘන් වහන්සේට පස්සක මහණු සලකපු හැටි. ඊට පස්සේ කිව්වලු මම මේ කට්ටියට මේ බණ ටිකක් කියන්න අහන්නම් කියලා. ඊටවලු යාළුවා භාෂාවෙන් කතා කරලා තියෙන්නේ මචං භාෂාවෙන්. ඔයා කවුද අපිට බණ කියන්නේ? තුන් සැරයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. තුන් සැරයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. උඩක ඉඳලා බණ කියන තමුසේ කවුද කියන වගේ නිකන්. ඊට පස්සේ ඇහුවලු සරුවචන් ආංශේ කට්ටියකින් මම ඕගොල්ලත් එක්ක ඉඳලා තියෙන අවුරුදු 6ක් එකට ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ කවදාකවත් මං ආලෝකයක් අදක්වයි කියලා තියෙනවද කියලා. ඒතර පස් දෙනා මූණේ මූණ බලාගත්තා. ඇත්ත මේ මිනිස්සයා කවදාකවත් ගුණ ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. ඊට සැවලු ඇයි මම එදා ආලෝකයක් අදක්වයි කියලා කිව්වේ නැත්තේ? දැකපු නැති හින්දා. අද මං කියනවනේ ඕගොල්ලන්ට මෙතන වාඩි වෙන්න බණ්ඩියක් අහන්න කියලා. මොකද මං දැක්ක නිසා. ඊට පස්සේ මේ පස් දෙනා බණ අහන්න පෙළඹුණේ. අවබෝධ කරන එක ඉච්චර අමාරු නෙයි යටින් බලනකොට මේ කියලා දෙන එක ඊට වඩා ගොක් සංකීර්ණයි. අද අපේ මේ සංගරත්නේ දන්නවද මන් දන්නේ. අද මේ විශ්වවිද්‍යාලෙ ඉන්න ප්‍රධාන මහාචාර්යවරු කියනවා බුදුජානනාංශය හොයාගත්ත දෙයක් නෑ. බුදුජානනාංශය හොයාගත්තේ ආලාර කාලාම ස්ටිප් එකම තමයි. අද බුද්ධ ආගමේ උගන්වන්නේ ওই ටික විතරයි කිය. අද්වෛත වේදාන්තේ විතරමයි තියෙන්නේ කියලා. මොකද අද්වෛත වේදාන්තෙන් තමයි මුළු ඉන්දියාවෙම බුද්ධ ආගම මකලා දැම්මේ. ද්වේතාවේ වෙනුවට අද්වෛතය කියලා එකක් දැම්මා. දෙකක් නැහැ. නමුත් සරුවචන්නාංශගේ ප්‍රධානම කියමන තමයි දෙක දෙපැත්තත් අතහැරපන් මැද අල්ලන්න එපා. මැදත් අතහැරපන් කිය. අද මේ වෙනකොට ශ්‍රේෂ්ඨම විශිෂ්ඨම සම්මන්ත්‍රණවල අද්වෛත වේදාන්තය තමයි උඩම තියෙන්නේ. ඉතින් ඒක මේ ආකින්චඤ්ඤායතනයේදී අන්ත දෙක අතහැරලා තියෙනවා. හැබැයි ආකින්චඤ්ඤායතනේ අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ නේම සංඥානා සංඥාතේ අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක සර්වචන්නාසිකෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ, අපි මේ සංඥාව මේ තරම් සියුම් කරලා නේම සංඥානා සංඥායතනටකන් සියුම් කරලා මෙතෙන්ට ගියාට පස්සේ යා ඒකාන්තේ නිවනට යනවාද කියලා. දැන්ස්කින කෙනෙක් නිවනට යනවා කෙනෙක් යන්නේ නැහැ. එතකොට ආනන්ද සාංශි ප්‍රශ්නයක් අහනවා, ඇයි සාංශ මේ තරම් කාමයේ අතහැරලා කාම සංඥාවෙන්, කාම සංඥාව අතහැරලා රූපයෙන්, රූපේ අතහැරලා රූප සංඥාවෙන් අරූපෙට ගිහිල්ලා අරූපෙත් මේ තරම් දියුණු කරපු අෂ්ට සමාපatti රූපේ කරත් ඇයි ඒකාන්තයෙන් නිවන් යන්නේ නැත්තේ කියලා. එයාට හිතුනොත් මේක මම උපේපු ධ්‍යානයක්, මේක මගේ කියලා ඒ බැඳීම ඇති කිවල නිවන් යන්නේ. මේ ධ්‍යාන ලැබීම මට මේක ලැබුණේ, මේක මගේ. ඉතින් මේ ලබාගත් දේ මගේ කියා ගන්න එක නිසා එයාට ඒ ලැබිය යුතු විමුක්තියක් හෝ විවේකයක් ලැබෙන්නේ නැහැ. අර මොකಾದෝ මොකද්ද බදාගත්තා වගේ මේක අල්ලගෙන ඉන්නවා. හැබැයි කියන්න වෙනවා කාමවස්තුවක් අල්ලගත්ත කෙනෙක් කාමවස්තු අතහරිනවට වැඩිය මේ සංඥාවක් අල්ලගත්ත කෙනා සංඥාව අතහරින්නේ ලේසි. මොකද ඒක බොල් දෙයක් බව තේරෙනවානේ. ඒක නිකන් හේවණලක් විතරනේ. ඒක නිකන් ගැරන්ඩියාවක් විතරනේ. කුණු වෙලාගේ බලුකුණක් විතරනේ. අතාරින්න බුනමුත් අතාරින්නේ නැහැ. ওই සමත ධ්‍යාන භාවනා කරන විශාල පිරිසක් මම ඇසුරු කරලා තියෙනවා. ඒගොල්ලන් කවදාකවත් ඒ උපයාගත් ධ්‍යානෙ අතාරින්න බෑ. ඒ නිසා විශාල පටලවිලට යනවා. ඉතින් ඒක නිසා අදත් ලංකාවේ ගොඩ දෙනෙක් විශේෂයෙන්ම පසුගිය දවස්වල ඇති වෙච්ච ඔය භාවනා පිළිබඳව තියෙන මතිමතාන්තරට ප්‍රධාන හේතුව අර ඉන්දියාවේ දියුණු කරගත්ත මේ අද්වෛතය හරිම විචිත්‍රයි ඒක. හරිම තීක්ෂණයි ඒක. ඉතින් ඒක දෙකක් තුනක් කටපාඩම් කරුවට පස්සේ සංඝයා වහන්සේලාට හිතෙනවා යකෝ දෙන්න පුළුවන් නේ ඕන කෙනෙකුට නිකන් බුදු වුණා වගේ. ඒකට දැන් මේ තියෙන එකට පොඩ්ඩක් කොනහඬ වෙනවා. නැතුව බෑනේ මේ ගැම්ම ගන්න බෑනේ. ඉතින් කාටද පුළුවන්? දැන් අපි හිතමු ඒ වඩ බයින කෙනෙක් ඉන්නවා කියලා. වැරදි කෙනෙක්. එයාට කොහෙ තියන අජිවාදිකමක් හෝ අත්දැකීමක් මේක හරියෝ වැරදි කියන්නේ. ඒගොල්ලන්ට කිසිම අයිතිය. ඒගොල්ල ඉච්චරක්ක කොල්ල නැතුව. මේක හරි කියන මිනිහා හෝ වැරදි කියන මිනිහාට විනිශ්චයකාරකමක් ගන්න තරම් ඒගොල්ල මෙවුවවත් දන්නේ නැහැ. මෙව දැනගෙන මේකත් කරලා අපේ මහා සංඝරත්නය මේ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට මේක මේ උදේට හෙළන කුණු කෙළ පිටක් වගේ එකක්. උපේන එක විතරක් නෙවෙයි වැඩේ. මේක උපයන්න නේතම්මම නේසෝ අමස්සින මේසෝ වත්තා කියලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා කියා ගන්න පුළුවන් නම් එතකොට සල්ලේකේ පටන් ගන්න. එතෙන් එනකන් අපි මේවා ගලක් උස්සන්න ඉස්සලා ගල පුංචි කොල්ලලා පොළවෙන් ගලවලා හරි ගසලා තියා ගන්නවා. වෙන්කර අයින් කරන්න බෑ. ඉතින් ඒ නිසා අද තියෙන තත්ත්වෙදී මේකට එනකන් භාවනා කරලා මෙතනත් තව ගැටේ තියෙනවා. මෙතනත් තව අහුවෙලා තියෙනවා. අන්න ඒක සාකච්ඡා කළ යුතුද? සාකච්ඡා කරන්න පුළුවන්ද? මේ මිනිස්සු අවුල් කරගෙන මේ ජාලාවක පැටලලා ඉන්නකොට මේ වගේ නිරෝල් භාගයකට කවද යයිද? යන්න බෑ. මොකද මේකේ තියෙන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව තුලින් කවදාකවත් මේ සියුම් භාවය ලබන්න බෑ. ක්‍රියාව තුලින් පුළුවන්. දිගට කරන්න ඕනේ. කරනකොට අපිට තේරෙන්න ඕනේ දැන් ඉන්නේ කාමී, දැන් ඉන්නේ කාම සංඥාවේ, දැන් ඉන්නේ රූපේ, දැන් ඉන්නේ රූප සංඥාවේ. අන්න එතෙන්ට ගියාට පස්සේ නම් ඒකිනාට පුළුවන් වෙයි මෙච්චර ගෙවම් කරපු එකේ මේ අන්තිම දීතුරෙච්ච මේ ගැරන්ඩියවටත් ආසාවක් ඇති වෙනවා. මේ ගැරන්ඩියව වගේ එකටත් ආසාවක් ඇති වෙනවා. නිකන් සරුවචනාංශේ මතක් කරලා තියෙන මේ අභිනිෂ්ක්‍මණය ගැන කතා කරනකොට හිතන්නේ කියලා හොඳටම වයසක ජෝඩුවක් ඉන්නවා. ඒ මිනිස්සයත් කුදු වෙලා ගෑනිත් මූණ නිකන් දාන්ලා වගේ හොඳටම නාකි වෙලා ඉන්න ගෙදරත් පොල්ලතු පැලක් හදලා තියෙන්නේ. පොල්ලතු පැලේ මේ පැත්තෙන් ආපු කපුටට එහා පැත්තේ යන්න පුළුවන් තරමට බිත්ති කඩා වැටලා ලබු කට්ටක තියෙනලු මුං ඇට පතක් විතර අදරයට තම්බගෙන කන්න. හෙට උදේට හම්බකරන්න දෑකැත්තක් තියෙනලු ගෙවිච්ච ඒකෙන් ගිහිලා තනකොළ කපලා හරි මොන කළ දෙන්න හම්බකරන්න ඕන. ඉතින් හිරු උදේ උදේ පාන්දර නැගිටපුවම අමුටි ගහගෙන ගිහිල්ලා හම්බකෙන්න නැත්තම් කන්න රෑ. ඉතින් මේ මට්ටමින් දැදිත් අර නාගයාට අර නාකිච්ච අතාරින්න බෑ කියලා කියනවා. අර දිරච්ච ගේවත් අතාරින්න බෑ කියලා. ඉතින් මේ වගේ සංග්‍රහත්වයක් දකිනකොට ඊට කලින් නාකිච්චක් නෙවෙයි ඉර වැඩි දේවල් අතහැරියාම සලකන්න වටිනවා. හැබැයි අතහැරියේ පමණින් මේක හම්බ වෙන්නේ නැහැ. ඒ අභිනිෂ්ක්‍මණ පමණින් මේ කැලල හම්බ වෙන මේකට වෙනමම චිත්තවිසුද්ධිය කියලා වෙනමම ප්‍රයත්නයක් කරන්න ඕනේ. චිත්තවිසුද්ධිය කරාට දිට්ඨිවිසුද්ධිය හම්බ වෙන්නේ නැහැ. චිත්තවිසුද්ධිය සුදුසුකමක් කරගෙන හැබැයි මෙහෙම කියනවා. මේ මෙතෙන්ට එනකම්ම මේ අෂ්ඨ සමාපත්තියම විශේෂයෙන්ම සමත වශයෙන් කරන්න ඕනේ. මේ ලකුණු පළවෙනි ධ්‍යානයේ අර්පණා මට්ටමේම තියෙනවා. මේ වගේ මූලික ලකුණු බීජ එතනම තියෙනවා. හොඳ තීක්ෂණ බුද්ධිමතෙකුට නම් වෙන නැත්නම් ඉස්සර වෙන පෙර ආත්මවල භාවනා කරපු අසුවිරු සම්පත්‍ය ඇති කෙනෙකුට නම් මේ එච්චර කප කපා බල බල යන්න ඕනකම නැහැ. කටුකුරුදේ සාංශ උපමාවකට කියනවා කිහිල් ගහක් එක සැරේ චක්කාල කපපු කෙනාට ඕකේ අරටුවක් නැහැ කියලා කිව්ව වෙනව තව කෙනෙක් කිව්වොත් එමු උඩ තියෙන්න පුළුවන් කියලා උඩත් කපල බලන්න. යට තියෙන්න පුළුවන් කියලා තාත් කම. ඉතින් කෑලි කෑලි කුහිතු කුහිතු කර කර බලනවා. ඒත් මිනිහට ෂුවර් නැහැ ඕකේ අරටුවක් තියෙනවද කියලා. තීක්ෂණ බුද්ධිමතා දන්නවා මෙතන නැත්තම් අරටුව කොහෙවත් නැහැ. ඒ වගේ අර පළවෙනි උපචාර සමාධියේදීම ওই ලකුණු ටික තියෙන අපිට තියෙන සැකේ මේ භාවනා කරන ලෝකේ පුදුමාකාර සැකයක් තියෙන. මොන්නව හම්බුනත් ඒක අදාහ ගන්නවට වැඩිය හැම්බෙන හැම් ප්‍රතිඵලයක්ම චෝදනාපත්‍ර දිනවා. මේ සැකය කියන්න පුළුවන් බුදුහාමරෝ කෙනෙක් තියෙන සැකේ. ධර්මයේ පිළිවන් තියෙන සැකේ. සංඥා පිළිවන් තියෙන සැකේ. සීලේ පිළිවන් ත සැකේ. ඉතින් මෙච්චර ලස්සනට ඇවිල්ලා පැවිදිලා භාවනා කරන සංඝයාට සැක තියෙනවා කියලා කියනකොට කේන්ති යනවා. මේ කියන්නේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. මේ කියන්නේ ඕකප්පණ සද්ධාව. බැහැල වැඩ කිරීමේදී ඇති වෙන සද්ධාව ක්‍රියාශක්තිය. ඊට පස්සේ අධිකම සද්ධාව කියලා කියන්නේ ඊට බර්ලවත වෙන දෙයක්. මේ අධිකම සද්ධාවට යනකොට තමන් කැප කරන්න කැමති ඕනම දෙයක්. අන්තිමට දන්නවා මනෝපොබ්බංගමයි ධර්මය. මනෝ සෙට්ටයි මනෝමයයි. අපේ රණ්ඩු කරලා තියෙන්නේ හිත හදපු දෙයකට මිසක්කා එළිය තියෙන දෙයකට නෙවෙයි. ඒක පෙන්වන්න පුළුවන් තැන තමයි නීව සංඥා නාසඤ්ඤායතන කියන්නේ. ඉතින් ඒක අල්ලගෙන ඒක ඇත්තරම මේ බ්‍රහ්මණ ආගමේ එහෙම නැත්නම් ඊට ඉස්සෙල් හිටපු ආජීවකයන් තුල ශ්‍රමණයන් තුල මේක තිබිලා තියෙනවා. ඒක තමයි නිදර්ශන වශයෙන් තියෙන්නේ ආලකාරාම උද්දකරාම පුත්‍රගාව තිබිලා කියන. විශාල වශයෙන් තිබිලා නැහැ. ඒක මේ දිසාපාමෝක් ආචාර්ය කෙනෙක් ගාව එමුණත් සංජේ කියන එක්කෙනා ගාව බුදු දනංශයට මේ පුංචි කාලේ ශාස්ත්‍රය උගන්වුවේ ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා. නමුත් විශාල වශයෙන් තිබිලා නැහැ. උඹ දෙනේ කැමති වෙලත් නැහැ. මේ ආකින්චඤ්ඤායතනේ කියන එක කිසිත් නැත කියන එකට මෙලෝ යකෙක් කැමති වෙන්නේ නැහැ. නමුත් ඒක දකින් නැතුවත් ඇති දේ පිළිබඳ ප්‍රමාණ කරන්නත් බෑ. සම්පූර්ණ නැති තැනකට යන්නේ නැතුව ඇති දේ පිළිබඳ ප්‍රමාණ කරන්න බෑ. අපි ළඟ තියෙන්නේ මේ ගෙයිගෙන් වගේ ඥානය. අපි ලිඳගෙන දන්නවා. එළියට ගියාට පස්සේ අපි නොකිසියෙක් බාටපත් වෙනවා. ඒ නිසා මේක හොඳට පුරුදු කරලා මේ තියෙන හරියක් තියෙන සංඥා ඒකිනෙකා පිළිබඳ තියෙන හැඟීම්. මෙයා මෙහෙමයි කියලා අපි දාගත්ත දේවල් ඒව සියල්ලම ආගන්තුකයි. මිලෝ වශයෙන් තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ මාසයට ගැහුවා දවසක් මේ වශයෙන් සහතුරේ. මේ මාසය මට උදව් කරා ඒ නිසා මට මිතුරේ. නමුත් සමහර ඒවා ගියා පළපදියම් වෙච්ච ඒවා. ඉතින් ඒව ඔක්කොම අපි මේ අවබෝධයට බාධා කරනවා. ඒ නිසා මේ මුලින්ම දැනගන්න ඕනේ සල්ලේකට යනකොට අවිහිංසාව තමයි බුදුදහමේ ඉස්සලාම කියන්නේ. මුළු ලෝකෙම හිංසකයි. මම අවිහිංසාව වෙනවා. මම ලෝකය හදන්න යන්නෙත් නැහැ. මේ අවිහිංසාව වීම නෝන්ජල්කමක් කියලා හිතන්නෙත් නැහැ. ඒක නිසා අවිහිංසක ලෝකේ මයි මෙත්ත අවිහිංසා භවාමි කියලා මම අවිංශක වෙන්න කියලා එයා තමන් තමන්ගේ ලෝකේ හදාගන්නේ නැත්නම් තමන්ගේ චින්තනේ හදාගන්නේ කවුරුත් කොපි කරලා නෙවෙයි. ඒක කියනවා අපි මේ පාඩම් විභාගේ පෙළ වෙන්නේ අනු කොපි කරන්න කියලා. අනිත් හැම එකම හිංසාවේ ඉන්නේ. පුරුතඥයන් කිව්වා මේ දෙවිවරු මොන කරන්නේ? හිංස නැයිනේ. ඉතින් මම නෑ හිංසාවට යන්නේ කියලා යම් කිසි කෙනෙකුට තේරුණොත් අඩුවානේ මූලධර්ම මට්ටමේ අඩුවානේ සුතමේ මට්ටමේ අඩුවානේ පොතේ දැනුවෙන් මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ හිංසාවෙන් තොර ජීවත් වෙන්නේ. මොකද මේ අපි ආහාර දාමේ ජීවිත ගත කරන්නේ survival of the fittest බලවතා ජයගනි කියන ප්‍රතිපදාවයි තමයි මේ ආර්ථිකය දුවන්නේ. අපි මේ තියෙන ආධාන යුත්‍ය වැඩ කරන්නේ. අපි මේ තියෙන ආර්ථිකය වැඩ කරන්නේ ඒකේ. ඒ නිසා කිසිම කෙනෙකුට බෑ අපි අනුන් යටපත් කිරීමක් කරලා නැහැ, හිංසාවක් කරලා නැහැ කියලා මොන්නම රසාවක්වත් නැහැ. ගොවිතැන්පත් කරන්න ගියත් කොච්චරක් හිංසාව තියෙනවද ඒකේ. ඉතින් ඒක නිසා හිංසාව නැහැ කියන්න බෑ. නමුත් කෙනෙක් සුතමේ වශයෙන් අහනවා නම් මුළු ලෝකෙම හිංසාවේ ජීවත් වෙන්නේ මම හිංසාව නැති කරන්න ඕනේ කියලා එයාට දැනගන්න වෙනවා. මේ හිංසාවෝ අහිංසාව කියලා කියන්නේ සංඥාවක් විතරයි. අන්නේ සංඥා මට්ටමට යනකම් ආස්වාද ප්‍රසවාසයේ ගවම් කරලා බලන්න. සංඥා මට්ටමට යනකම් පිම්බි මැකිලිමේ ගතන ඒක ගවම් කරලා බලන්න. සංඥා මට්ටමට යනකම් Taman ඔය ඇවිදින සක්මන් කරන එක ගවම් කරලා බලන්න. දත්ම දින එක ගවම් කරලා බලන්න. දානි වල දින එක ගවම් කරලා බලන්න. ගමනක් එනකොට යනකොට එනකොට කනකොට බොනකොට මෙව අතර තියෙන වෙනස උදු සංඥාවක් විතරයි. ඉතින් ඊට පස්සේ ඒක ගවම් කරන්න පුළුවන්. ඒකට පස්සේ ගවම් කරන්න දැනගන්න ඕනේ මේ සංඥාව අපි පාවිච්චි කරන්නෙම කැපිපෙනීම සඳහා බලවත් වීම සඳහා. ඉතින් ඒක හිංසනේ කියලා කියන්නේ. ඒ ලෝකෙක මම අවිහිංසාව ගන්නවා කියලා කෙනෙකුට ඇහිලා මේක සරුවඥ දේශනාවක් මේක ශාසනයක් මේක කලාතුරකින් සංසාරය ඇහෙන දෙයක් කියලා ඒකට කන යොදවන්න හරි පුළුවන් නම් බුදුන්සි සනාක දින සල්ලේක ප්‍රතිපත්තිය පටන් ගත්තයි කියලා. අද බටහිර ලෝකෙ විශ්වවිද්‍යාලයක හරි භාවනා පන්තියක හරි ඕක කියලා දෙන්න පුළුවන් නම් පුදුමයි. හරියට කෑ ගහනවා ඒගොල්ලෝ. මේ පෘථිවි තලේ රත් කරන්න එපා, පරිසර දූෂණය කරන්න එපා කියලා කරන හරියක් කරන්න ඉච්චනවා. ඔය WHO UNA එක හැම තැනකම ජාත්‍යන්තර හැම තැනකම තන්නේ කර කරන්නේ මේ පොඩි එකා මිරිකලා. අපිට මේ අක්කු ඇවිල්ලා අපිට මේ මධ්‍යම ආර්ථික ක්‍රම උගන්වලා දෙන්න හදනවා. මේ අපට මේ ලංකාවේ ඉන්න අපට. උගල හිතනවා මේ අපිට අනුකම්පාවෙන් මේ කරනවා කිය. නෑ මේකේ තියෙන ලුහුර ගන්න නෑ හදන්නේ. පිට රටින් එනවා පුදුමාකාර මේ ආදාර. ආදාර දෙලියව ක්‍රියාත්මක කරන සුද්ධොත් වෙනවා. ඒ සුද්ධ ආහාරකින් පුළුවන් තරම් කනවා. ලොකු උගේ ඌ කක්ක කරපු ටික විතරයි ලංකාවට හම්බෙන්නේ. ඒ නිසා ඒකට කියන පොහොර ආදාර කියලා අපි කියන්නේ. ඔව් ගිනල්ල හම්බෙච්ච සල්ලි වලින් මෙහෙ කාලා කක්ක කරලා ගියාම අපිට ලොකු කොළ ටිකක් දීලා යනවා. මේමයි කියලා. අපි අර වැවයි දාගබයි නෑ. ගමයි පන්සලයි නෑ. අපි පොළවේ තිබුණු බෙහෙතක් අඳුරන්නේ නෑ. බන ඖෂධ අඳුරන්නේ නෑ. ආපත්‍ය මේ ආසාත්මක දේවල් දන්නේ නෑ. ඔක්කොම පොළිමේ කියලා බෙහෙත් අරගන්නවා. පොළවෙන් ඈත් වෙලා අපි. මේ තුන්වෙනි ලෝකයේ උපදිච්ච එක විශාල ජයග්‍රහණයක්. ඒකේ හොඳටම ඇත්තටම අපිට උදව් කරේ ප්‍රභාකරන්. දුන්නේම නෑ නීදිරට යන. ඔය එකම නායකට ඒක කරන්න බැරි වුණා. අපි ගියා නම් ඔය ටිකේ අවුරුදු 30 ඉස්සරහට සිංහ රජාට වියත් ඉවරයි. එන ඒකත් විකුණලා. වතුර ටිකත් විකුණලා අපේ ලංකාවේ වතුර නැවක් තුන්නොත් තෙල් නැවක් දෙන්න ලෑස්ති. ඊට වැඩි වටිනවා අපේ වතුර ටික. අපිට ඕන කරලා තියෙන්නේ කාර් එක නැගලා තෙල් පදින්නයි වතුර බොන්න නෙමෙයි. මෙන්න මේ තරම් කුණු හරප වලින් අපේ ඔළුව නරක් කරලා තියෙන්නේ. මේ සංඥා ටිකකට කියලා දන්නවනේ. අපි ඇඳලා ඉන්නේ සංඥා ටිකට මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒක නෑ කියන්නේ යන්න එපා. ඒක වරින් වර එනවා යනවා. මේකට මෙච්චරම නහර පුප්පගෙන කෑ ගහගෙන තෝතෝ වරපල කියාගෙන දඩමුගුරු ඇරගෙන කෑ ගහන දෙයක් තියෙනවා. මේ හීනෙකදී අපි මේ රණ්ඩු කෙරුවාම නැගිටitar පස්සේ මොනව වෙයි? වහ ඛණ්ඩ හිතනෝනේ අපේ ලොකු සංසේ දවසක් කියනවා. හීනෙකදී හොඳටම හිත නරක් වුණා. නැගිටට පස්සේ තිතරි දෙනවලු. අර වෙච්චි තරහට ලොකු සංසද දන්නවා මේක මට විය යුතුක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒ තරම්ම හිත කේන්ති ගිහිලා කියනවා නැගිටට පස්සේ තාම හිතරි දෙනවලු. පරිදුකණින් චන්දේවුණ ස්වාමීන් වහන්සේගේ ඇස් සමාරුවක් වෙලා ශේකර මහත්තයා ගිහිල්ලා ඇස් ඔපරේෂන් එකක් කරලා තියෙනවා. මේ මහම්දුර අල්ලන්න බෑ ලේසියෙන් හරීම නිහතමානී සංචනවා. ඊට පස්සේ අර ඉදසල ඔපරේෂන් කරපුවාම සී නැති කරලා දවස් හයක් ඉස්පිරිතාලේ තියෙනවා. දැන් නම් වරුවක්වත් යන්නේ නැහැ. දැන් ගිය ගමන්ම කාචේ දාලා එවනවා.
අර සීහ නැති කරලා සීයනකොට ළඟ ඉන්න නර්ස්ට බැනලා. ඉතින් සීකර මහත්තයා ගියාට පස්සේ කොළු මහත්තයෝ පුදුම වැඩක් වුණානේ. එයි කියලාලු මං අවුරුදු 7ක් හිත දිහා බලා හිටියා කවදාවත් තරහ ගියේ නැහැ කිව්වා. මං හැබැයි රහත් උනායි කියලා කිව්වේ නැහැ. නමුත් මේ ඔපරේෂන් එකේ පස්සේ වතුර ටිකක් ඉල්ලනකොට මේ මිසි කිව්වලු දොස්තර මහත්තයා කියලා තියලා දෙන්න එපයි කියලා. ඉතින් මේ හැමදේම හොලු යකෝ වතුර ටිකක්වත් දෙන්න බැරිද කියලා. ඊගම මේ වතුර ටිකක් දීපන් මේ දු හාමුදුරු කෙනෙක් ඉල්ලන්නේ මේ තමන්ගේ මිනි බිරි වගේ කෙල්ලෙක්ගේ. ඒකේ කියනවලු දොස්තර මහත්තයා දෙන්න. ඒක කේන්ද කියලා. කිව්වලු බලන්න මහත්තයෝ ඉතින් සීකර මහත්තයා මට ඇවිල්ලා කියනවා සාංශ අපි ළඟ මෙහෙම ස්වාමීන් වහන්සලා ඉන්නවානේ. අවුරුදු 7ක් තමන්ගේ හිත පරීක්ෂා කරලා තියෙනවා. කේන්තියක් ගිහිල්ලා නැහැ. කාටද කරු කියන්න පුළුවන්? කාටද එහෙම කියන්න පුළුවන්? කේන්ති යටපත් වෙලා වෙන්නේ නැති. එහෙම හරි එකක්. අනිත් වගේ මේ කේන්ති එනවා. ඒක හරි සතුටුට කාරණාවක් යකෝ. මේ මල්ලෙත් නයික් ඉන්නවනේ. බැලින්නම් මේ මඩි ඉසලෙත් කිල්ලෝට යතිනවා. ඒකේ තුණු තියෙනවා. එච්චර තරහ යන්නේ නැහැ. මේවා නිකන් සංඥා විතරයි. අපි මේ සංඥාවල් කොච්චර ඇඳලාද ජීවත් වෙන්න බෑ. අල්ලමු gedena වෛරක්කාරය වෛරක්කාරයමයි. මේ වෙනස් වෙන්නේ නැහැ. සංඥා කියන්නේ චිත්තක්ෂණ දෙකක් එක විදිහට තියෙන එක. අපිට යමක් අරමුණු කරන්න සංඥා කරන්න ඒක චිත්තක්ෂණ දෙකක්වත් තියෙනවා කියන හැඟීම තියෙනවා. එහෙම දේවල් ලෝකේ නැහැ. ඒසා නිවනට යනකොට අනිමිත්ත වෙනවා. නිමිත්ත අනිමිත්ත බවටපත් වෙනවා. මේ නම කියන්නේ ඉස්සෙල්ලා ඒක වෙනස් වෙලා. අපි ඔය කමඨාන් සුද්ධ කරනකොට ඔය ලියන දේවල් කියන්න තරම් තියෙන්නේ නැහැ. ඒක වෙන දෙයක් බවටපත් වෙලා ඒක වෙනස් වෙලා. නමුත් අපිට පේනවා නෑ නෑ මේක නම් ලියන්න නැතුව බෑ මේක නම් කියන්න නැතුව බෑ කියලා අරකට ආත්මයක් තීලා ලක්ෂිකුත් එකක් වෙද්දී අපි වාර්තා කරන්නේ 100%ක් විතර ප්‍රදේශයක් ඒක මට වැදගත් කියලා හිතන දේ. ඉතින් අර අහගෙන ඉන්න එක නා ඊට වඩා විනාශ මතයක් ප්‍රකාශ කරන්නේ නෑ. ඕක වෙන පැත්තකුත් තියෙනවා. ඒකට අර මනුස්සයාට හිතෙනවා මේ ඕනෙම දෙයක වෙනස් පැත්තකින් බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වෙන විදිහකට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තරහ නෙවෙයි. අර බලන මිනිහට බේන්නේ මේ පැත්තෙන් විතරයි. ඒ නිසා මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයට ගියායි කියලා කියන්නේ රූප රූප ධානවල කෙලවර. එහෙම නැත්නම් අෂ්ට සමාපatti තමයි. නමුත් මේ අෂ්ට සමාපatti ලැබුවේ මම මේ නේව සංඥා නාසඤ්ඤා ඇතනේ මගේ කියලා ඒකට අයිතිවාසිකම් කිය. ඒ කියන්නේ ඒක නිත්‍ය කරගන්න හදන. ඒ නිත්‍ය කර ගැනීම ඒක ලෝකේ ඉන්න ගෑණියක් මගේ නිත්‍ය කරන කසාදපන්දිනවා වගේ තමයි. ලෝකෙට ඉන්න සල්ලි ටිකක් අරන් මම බැංකුවට දාලා ස්ථිර තැන්පතුක දාලා මේකට මගේ අධිකාරී ශක්තියක් තියෙනවා කියලා. ලෝකෙට ඉන්න ඉඩම් කල්ලක් කරන මේක මගේ කියලාගෙන ඒකේ කුඤ්ජ ගහ ගන්න හදනවා වගේ මේ ලැබපු නිය සංඥා නාසඤ්ඤායත් මගේ කියලා ගන්න හදනවා. ඒක ලිවලා ඒක එහෙම කියන එකට හේතු කරනු දක්වනවා. මම මේ කාම නෙවෙයිනේ අල්ලලා තියෙන්නේ. මම මේ කාම සංඥාව නෙවෙයිනේ අල්ලලා තියෙන්නේ. මම රූපේ නෙවෙයිනේ අල්ලලා තියෙන්නේ. මම රූප සංඥාවත් ඇත්තේත් නැති නැත්තේත් නැත්ත්වේ කියලා ඒක අගය කරලා කියනකොට අර කාම ලෝකේ ඉන්න මිනිසුන්ට ඇස් දෙක උඩ යනවා යකෝ. මේවන්සේ මහ පුදුම මිනිසෙක්. ඒ වගේම කාම සංඥාය විකරණ පිනවා බීමාසේ කාම සංඥානේ රූපෙත් අතහැලා අරූපෙත් අතහැල්ලයි කියලා. ජීන්සය බොහොම ඉහළ මට්ටමක ගත වෙනවා. නමුත් ඉන්නේ පටලැවිල්ල කියලා. ඉන්නේ විපල්ලාසක කියලා. ඉන්නේ ශතගතිය කියලා. ඉන්නේ මායාව ගතිය කියලා. පුළුවන් වෙයිද බුදුන් පහල වෙච්ච නැති ශාසනයක් ඇති කාලෙක මේක පෙන්නලා දෙන්න මේකට සංසන්දනයක් ඇති කරා සාපේක්ෂව පෙන්න අද 2600ක් ගත වෙච්චි කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙව්වා පිළිබඳව ඍජු අත්දැකීමක් නැතුව මෙව්වා පිළිබඳව ලියන ලියමන් උදුම හිතෙනවා. ඔය අනගාර්ග ධර්මපාලතුමා සම්බන්ධ වුණා සෙන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ආගම් පාර්ලිමේන්තුවට. ඒකටම ගියා ස්වාමි විවේකනන්දත්. දෙන්නම කතා කරේ බුදුහාමුදුරුවෝ ගැන. ස්වාමි විවේකানন্দ ගියේ Hindu ආගම නියෝජනය කරන්න. කිවි බුදුහාමුදුරුවෝ ගැන. එයා කිව්වේ මේ මම කවදාකවත් දැකලා නැහැ මේ වගේ සාක්ෂාත් කරපු පුද්ගලෙක්. මට මුන්නාංශගේ ගුණ වලින් 100% එකක් තියෙනවා නම් මට මීට වැඩි ගොඩාක් මානවයට උදව් කරන්න පුළුවන්. හැබැයි මේ කිව්වේ වයින් වැඩක් නැහැ කිව්වා. ඒ ධර්මයෙන් මට වැඩක් නැහැ. ඒක අපේ ළඟ තියෙනවා. අපේ බුද්ධ මේකේ Hindu ආගම ඔක්කොම තියෙනවා. හැබැයි කෙරුවේ නැහැ. ඒක නිසා මමත් කාලයක් එහෙම නැත්නම් බෞද්ධයෙක් හිටියා ස්වාමි විවේකানন্দ මේ අපිට බුද්ධ ආගමට ලොකු අත්දැවුවක් කරේ කියලා. නමුත් බලනකොට කරන්න හදන්නේ බුද්ධ ආගම තමන්ගේ කීල්ල ගහගන්න හදන්නේ. මේ ධර්ම ඔක්කොම අපි ළඟ තියෙනවා. අපේ කට්ටිය කෙරුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ විතරයි කෙරුවේ. උන්වහන්සේ විතරයි මේක සාක්ෂාත් කරන්නේ කෙරුවේ කියලා බොහෝම ඉහළ මට්ටමක් බුදුරජාණන් වහන්සේට දෙනවා. දීයකිනා ධර්මය හෝ සංඝයා හෝ ඉවගෙන කතා කරද්දී ඔක්කොම අපි ළඟ තිබුණයි කිය. නමුත් මේ මුදුන්පත් වීමක් සිකප්පත්ත භාවයක් මේ ධර්මයේ කෙලවරට යන්න පුළුවන් ගතියක් බුදුරජාණන්සේ විස්තර කරන්නේ හරියට ඉදිච්ච කේල් ගෙඩියක පොත්ත ගලවන්නා වගේනේ. එකින් එකට එකින් එකට එකින් එකට කරගෙන යනවා. ඉතින් ඒක නිසා මෙතන මේ සල්ලේක ප්‍රතිපදා වශයෙන් ලෝකයා ඉන්නා තාක් හිංසකයි. මම අහිංසක වෙන්න ඕනේ කියලා ඇහෙනකොට මේක කලහක්ක් කියන කෙනාට විතරයි නිවනක් කියන එකක් ලැබෙන්නේ. අයියෝ කොහොම කරන්නද මුළු ලෝකෙම අහිංසකනේ මං විතරක් කොහොම මේ අහිංසක වෙන්නේ කියලා ඇසූ ඥානයකටවත් පොතේ දැනුමකටවත් මනාපයක් පහළ වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් කියනවනම් මුළු ලෝකෙම හිංසක භාවය නැති කරනකම් මම අවබෝධ කරන්නේ නැහැ කියලා මේ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද තමයි පස්සට යන්නේ. මෙතන සල්ලේකේ කියලා කියන මේ කෙහෙල් කෙසෙල් මේ කෙලස්කන්ද හොල්ලලා දාන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. බුදුරජාණන්සේ අපිට ප්‍රතිපදා පෙන්ලා දීලා තියෙනවා. මම මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අයින් කරලා තියෙනවා. මම අත්දකලා තියෙනවා. ඒක නිසා මට මේක ඉවරටම කරන්න පුළුවන් කියන යම් වෙලාවක එක ඇහෙනකොට කනට මේ පැණි දැම්මා වගේ අර දහම්සොර ජාතකයේ යකායේ කටට පරිින්නේ බණපදයක නාමයෙන් ඒ වගේ තමයි තේරෙනවා නම් ඒ තේරුණ දවසේ ඉඳලා ඒ පුත්ක වෙන කෙනෙක් මේ ලෝකය හොදන්න යන්නෙත් නැහැ සුද්ධ කරන්න යන්නෙත් නැහැ බලනවා මේ ලෝකේ ඔක්කොම හිංසාවතියේදී මට අහිංසක වෙන්න බැද්ද කියලා. ඊට පස්සේ යාට කාලයක් යනවායි කියන බුදුරජාණන් වහන්සේ මෙයාට මේක මම කර බලන්න ඕනේ කියන කුසල ඡන්දේපා ඉස්සලාම වෙන්නේ කනට ඇහෙන එක. ඒකට කියන්නේ සල්ලේක ප්‍රතිපදාව කිය. පරියාය කිය. කාලයක් ගියාට පස්සේ චිත්තුප්පාදයක් ඇති වෙනවා. පුළුවන් මේක කරන්න පුළුවන් මම මේක කරන්න ඕනේ කියලා මේකට බහින මට්ටම ඒක පරිකම්ම අවස්ථාව චිත්තුප්පාදේ පවවටන කියලා බුදුරජාණන් සඳහන් කරනවා. ඒ චිත්තුප්පාදේ පව චිත්තුප්පාද පරියාය පව වටිනවා මේ මිනිස්සය අසුචි පහළ වෙලා නැත්නම් මඩේ නෙළුම පහළ වෙලා නෙළුම් දන්න උඩට ගිනිලා මල පිපුණට පස්සේ ඒ මඩ ගතියක් නැහැ ඒකේ. වතුරක් දැම්මට අල්ලන්නෙත් නැහැ. තන්නේ කරපුසුමයි. තාම ඕජාව ගන්නෙ මඩේ. එයාට ලැජ්ජාවක් නැහැ. නෙළුමට ලැජ්ජාවක් නැහැ. මම මේ ඕජාව ගන්නෙ පොහොර ගන්නෙ මඩෙන් කියලා. ඉතින් සරුවච්චන් වහන්සේත් බුදු වෙන්න ඉස්සලා දවසේ හීන හතරක් දකින්නකොට උන්වහන්සේත් දැක්ක අසුචි කන්දක ඇවිදිනවා. ගෑවුනේ නැහැ. අසුචි කන්දක ඇවිදිනවා දකින්නවා ගෑවෙන්නේ නැහැ. ඒක නිසා අපි හිතනවා නම් මේ ලෝකයෙන් අපිට සහායයක් ලැබෙන්නේ නැහැ නිවන් දකින්න කියලා. මේ මිනිසුන් මේ නිවන කියන එක තේරෙන්නේ නැහැ. එහෙම කවුද සායෝග දෙන්නේ මේකේ? මේකේ ඉන්න හරියක් තියෙන්නේ කටක් දාගෙන පස්සට අදින කට්ටිය. ඉතින් කියනවා කඹේ ඇවිදිනකොට පුළුවන් දෙ කියලා අහනවා කටක් දාගෙන ඇවිදින්න. බෑනේ. හුදුවටම දීවලක් කපාගෙන යනකොට තව කෙනෙක් කටක් දාගෙන පීනන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විතරයි මතක් කරේ මේ වැඩේ වෙනකොට හුදෙකලාව අවශ්‍යයි. මේ වැඩේ වෙනකොට අරණ්‍යගත වීම අවශ්‍යයි. මේ වැඩේ වෙනකොට රුක්ක මූලගත වීම අවශ්‍යයි. මේ වැඩේ වෙනකොට ශූන්‍යාගාරය අවශ්‍යයි. ඒ වැඩේ කරන්ඩ ඒ ඔපරේෂන් තියටර එකට යන්න ඕනේ. ඒ ඔපරේෂන් එක කරන්නේ ඒ තියටර එකට යන්න ඕනේ. ඉතින් මේ අනකන් ওই ටික කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. චිත්තවිසුද්ධි දක්වාම යන්න පුළුවන්. ගියාට පස්සේ ආට තේරෙන්න ඕන චිත්තුප්පාදේ ඇති කරපු ගමන් තේරෙනවා මේ අසුචියේ මැණික් හොයන්න යන්න එපා. ඒකේ නැහැ. ඒකෙන් තමන් වෙන් වෙන්න ඕන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කතා කරනවා නම් කතා කරන්න මේ ලෝකෙම හිංසකයි මම අහිංසක වෙනවා මම කිසිම කෙනෙක්ගෙන් අබමල් රේණුක තරම් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ බලාපොරොත්තු වුණොත් මේක ඉහෙඳ තැබීමක් වෙන්නේ මට මෙච්චර කරගෙන යන්න පුළුවන් වුණා මට කාමයෙන් වෙන් වෙලා කාම සංඥාවටවත් අඩු ගන්න යන්න පුළුවන් වුණා කියන මේ අද්දකපු ටික සාක්ෂිත තියාගෙන ඉදිරියට ගියොත් තමන්ට තේරෙයි අනික් එකකින් අපි ආදර්ශයක් වගේ අරගෙන තිබුණට ගමන ගිහිල්ලා තියෙන්නේ මගේම අභ්‍යන්තර ශක්තිය විතරයි. තමන්ම තමයි යන්නේ. කටියත් කියන්නේ හොඳයි. මුලදී හරි එහෙමකුත් තියෙනවා. ඉහළට යනකොට තේරෙන පටන් අර ගන්නවා කිසි කෙනෙකුට කිසි කෙනෙක් ඔසවා තබන්න බෑ. තමන්ටම තේරුම් ගන්න වෙනවා යන ගමනේදී මේ ඔක්කොටම න්‍යාය පත්‍රයක් තියෙන හැම කෙනෙක්ම මේ වැඩේ කරන්නේ මොකද්ද කුප්ප අදහසක් ඔළුවේ තියාගෙන. එකෙක්වත් නෑ. එම පිරිසුදු කිසිවක් නොදන්න තැනකට අරමුණක් නැති දෙයකට භවනා කරනවා කියන එක මේ ලෝක විශේෂයට අදාළ නෑ. එයා ලෝකායත දිට්ඨිය ඇති කර ගන්නවා නැත්නම් අත්වාදි දිට්ඨිය ඇති කර ගන්නවා. මම නිවන් දකින්න ඕනේ කියලා කියනවා. එහෙනම් ලෝකවාද දිට්ඨිය ඇති කර ගන්නවා. ඒකක් නැතුව බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවෙන්, සංඝයා කෙරේ ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා ඒකත් ගිවන් කරලා මම තනියම ගියේ කියන එක අවබෝධයේදී සිද්ධ වෙනවා. අවබෝධයේ දිනවල කාටවත් හේතු වෙලා නැහැ. කිසිම දෙයකට බැඳීමක් නැහැ. ඒ යන ගමනේදී හාලන හැව තමයි මේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. ඒක නිසා සමත භාවනා කරන කට්ටිය හිතනවා මේ ධ්‍යාන මේ අර්පණ සමාධි මට්ටමේ තියෙන්නේ නැතුව මේක තේරුම් ගන්න බෑ කියලා. නමුත් මම මේ උත්සාහ කරේ භාවනා කරනකොට අපි කොච්චරද ප්‍රසවාසී ගෙවෙනකම් බලන්න පුළුවන් වෙනකොට අන්තිමන තියෙන අවකාශය මොනක්වත් නැති එක. ඒක දක්නා සුලුව භාවනා කරන්න පුළුවන්. පස්සම් බයං කාය සංඛාරං, කාය සංඛාර කියන්නේ ආසත් ප්‍රසවික සංසිඳවන පැත්ත විතරක්. පස්සම්බණය කරන පැත්ත විතරක් බලන සුලුව කෙරුවොත් ඒ යෝගාචර තියෙන මේ ධ්‍යාන මට්ටම කෝක වේදත් හැම හුස්මකම අන්තිමේ නිවන තියෙනවා. හැම පිම්බීම හැකිලෙක අන්ද තියෙන ඒක අහුවෙන්නේ නැති එකයි තණ්හාව කරන වැඩේ. තණ්හාව ගැට දහන්නේ ගොරෝසු දේවල් වල, අතට අහුවෙන දේවල් වල, රූප වල. නමුත් ඒ රූපේ ගිවන් වීම, වෙනස් වීම, විපරිණාමය, ඇතිව නැති වෙන යන බව දක්නාසුලුව හිතුවත් වසන් ගන්න බෑ. මේ හතරමහා ධාතුන් මේ තරම් චපලව වෙනස් වෙද්දී මේ මිනිස්සු කොහොමනම් හතරමහා ධාතුන් මැද නිච්ච සංඥා වැති කර ගන්නවද කියලා ලොකු සංසය ලියලා තියෙනවා. මේ හතරමහා ධාතුන් මේ තරම් චපල විදියට අපිට ගොදුරු වෙද්දී අපිට ඒක නොදකින්න මොන තරම් අවිද්‍යාවක් තියෙනවද කියලා. නොදකින්න හේතුව අපි මොනවදෝ සාක්ෂාත් කරන්න අපි ළඟ තියෙන වෙනම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ තියෙනකම මේ ධාතුන්ගේ හතරමහා ධාතුන්ගේ මේ වෙනස් වෙන ගතිය, චපල ගතිය අපිට ගෝචර වෙන්නේ නැහැ. නමුත් බැලුවොත් ඒක බලන ස්වරූපෙන්, ඒක දක්නා ස්වරූපෙන් ඒකට කියනවා අප්‍රමාදී කියලා, සූදානම් ශරීරය කියලා. ඒක තමයි මෙතන සරුවචන්දේ සඳහන් කරන්නේ. ලෝකෙම හිංසකයි, මම අහිංසක වෙන්න ඕනේ කියලා චිත්තුප්පාදයක් ඇති කරගන්න. හිතක් ඇති කරගන්නවා මම මේ පැත්තෙන් බලනවා ලෝකෙ දිහා කියලා. ඊට පස්සේ මනුස්සය වෙනස්. ඒ කියන්නේ සල්ලේක ප්‍රතිපදාට ගැඹුරු ප්‍රතිපදාවක් තමයි චිත්තුප්පාද මට. මේ වගේ 44ක් අවිංසා විතරක් නෙවෙයි, කාරණා 44ක් දිගේ බුදුජානනාංශය අර විස්තර කරලා දෙනවා පංච වට පහකට දාලා. ඉතින් අපි බලමු ඉස්සරහට බණ කියනකොට පුළුවන් තරම් ඒ ටික දියුණු කරගන්න. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩ පිළිලේ එක්කෙනෙක්වත් නැහැ මේවා පහු කරපු නැති අය. ඒ වාකර දැබ්බ කියලා ගණන් කරන් තියෙනවා මොකද්දෝ බලාගෙන යන නිසා. ඒ නිසා සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට වාර්තාකරනද එතකොට Tamand තේරෙයි මේ එක එක නම්වනන් දුන්නාට අපි මේ ලැබපු අත්දැකීම් ටික වෙන්කොට පිරිසිදු කර ගැනීමයි මේ කමටහන් සුද්ධ කිරීමේදී වෙන්නේ. අපිට ඒක පිරිසිදුව ලියලා දෙන්නවත් බැරි තරම් අපි පූර්ව නිගමනවල ගත කරා. අපි කලින් ඔළුව නරක් වෙලා ගත කරා. ඉතින් ඒක නැති වෙන තරමටම අහිංසක වෙන්නේ. නැති වෙන තරමට ඍජු දේ ප්‍රකාශ කරන්න ඒකට එහෙම කියන්නේ ওই සතිපහසලේ පුංචි ළමයි පුදුම විදියට මේක ලියනවා. අවුරුදු 6 7 ළමයි මේ කියලා දුන්නට පස්සේ පොඩි දෙයක් කියලා දෙන්න ඕන. මොනවත් කරන්න නැතුව බලන් ඉඳී කියලා. ඒ නිසා ඉස්කෝලේක ලියලා තියෙනවා බුද්ධ ජානසිකී රූපයක් ඇඳලා තියෙන එකේ මේ පොඩි උන් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ නාකියන්ට උගන්වන්න කියලා. හරිම අහිංසකයි උන්, හරිම ඍජුයි. මේ භාවනාව දන්න, බණ දන්න, මේ ත්‍රිපිටකය දන්න කට්ටියට මොනම දෙයක්වත් උගන්වන්න බෑ. ඇත්ත කුණා වෙලා තියෙන්නේ. හැබැයි පුරු පණ්ඩිත සාංශ කියනවා ත්‍රිපිටකය හැම වෙලාවෙම නරක නෑ. ඉගෙන ගත්තට උග බරකට ගන්න එපා. අත්දැකීමට ප්‍රතිකෘතන දෙන්න. අර ටික තියන්න පොඩ්ඩකට පැත්තකට තියන්න බෑ. තියන්න බෑ අර කටුවටුන්නක් දාගත්තා වගේ. ඒකත් අරගෙනමයි ඇවිදින්නේ. ඉතින් ඒ නිසා අපි ධර්මයේ නාමේ ඒ දැනුම් ඒ පුළුවන් කාර්කම් පැත්තක තියලා හුස්මක් ගන්නකොට මොකද වෙන්නේ? පියවරක් තියෙනකොට මොකද වෙන්නේ කියලා වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න නම් ඉත ඉසල මේ චිත්තුප්පාද මට්ටම අවිල්ල තියෙන්න ඕන. මම මොකටද මේ භාවනා කරන්නේ? මේ ආනාපානෙ වඩලා සාක්කුවේ දාන ගෙදර යන්නද? එහෙම නැත්නම් ආනාපානෙ ගෙවීම බලන්නද? ඒ මම බුරුමේ ඉන කාලේක හාමුදුරු කෙනෙක් හිටියා. බුරුමේ උගන්නන්නේ සක්මනේ ඔසවනවා යවනවා තබනවා. ඒ ශාන්තිට හය ආකාරය ඉගෙන ගන්න ඕන. ඔසවනවා යවනවා තබනවා තද කරනවා පාත් කරනවා තද කරනවා බර කරනවා. ඉතින් ඒ ශාන්ති කියන ගුරුනාන්දලා ආන් ගිහිල්ලා මම ආවේ බංග්ලාදේශ වලින්. මට මේ හය ආකාරය ගිනියල උගන්නන්න වෙන්නේ තමයි හය ආකාරය උගන්නන්න. ඉතින් ඒ ශාන්තිලා කියන ඕන්නේ නැහැ. ඔසවන යන තිපමත් තපන් තිබ ඇති. අම්බදාම අර ස්වාමීන් වහන්සේ ඒ අතරම මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයක උගතෙක් නෙවෙයි භාවනා කරලා වගේ පොත් ලියලා. අර විසුද්ධි මාර්ගයේ තියෙන හය ඉගෙන ගන්න දඟලනවා. ඉතින් ගුරුවරයා කොච්චර කියවුවත් මේ ගැලවුම් මාර්ගේ යහට ඒකට වේ ඕන ගන්න. ගෙදර යනකොට මේ හය අරගෙන යන්න ඕන. ඇවිල්ලා තියෙන්නේ එහෙම කිවිසුමක් මත. එහෙම නැත්නම් සංඛාරූපේක්ඛා ඥානෙ ගෙනියන්න ඕන. එහෙම නැත්නම් මේ උද්‍යප්පේ ඥානෙ ගෙනියන්න ඕන. එහෙම නැත්නම් මේ ධ්‍යානයක් ගෙනියන්න ඕන කියලා ඉසිං අර කැහි ගෑනි දිලා ඕටු ගෑනි ගත්තා වගේ කාමයට අත කරන වෙනුවට දැන් මොකද්ද ඔය එකක් අල්ලගෙන. මේක මේ විහිළුවට දාලා කතා කරන්නේ මෙහෙම කරලා අපි මේ 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 ලාටු ගතිය මේකේ තියෙන මේ ඇලෙන ගතිය පිළිබඳව සාපේක්ෂව සංසන්දනාත්මක ඉගෙන ගන්නට මම දන්නේ පුදුම ජොලියක් තියෙනවා. ධර්මයේ තියෙන පුදුම සජීවී ගතියක් තියෙනවා. ඒක වැඩියෙන්ම සජීවී වෙන්නේ භාවනා කරන කෙනාගේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ නෙවෙයි. පුස්කොළ පොළොත්වලත් නෙවෙයි. ගලී කෙටුවටත් නෙවෙයි. ඉවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මුදේ ක්‍රියාත්මක වෙනවා. ඒක තියෙන්නේ පපුවේ තමයි. භාවනා කරන කෙනාගේ කැවුත්තේ තමයි තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේකට පණ දීලා අර බුරුවක පිටේ හකුරු බැඳ වගේ තියෙන මිටිය පොඩ්ඩක් පැත්තක තියලා මේකට අවංකව එහෙම නැත්නම් අහිංසකව එහෙම නැත්නම් ඍජුව භාවනා කරන ගමන් වාර්තාකරනද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නැත කරන ආශිර්වාද දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.